Però sarai su Innanzo, qui adatti, così da amo, sta caccia, vorremmo che la messa da non venire, e adatti, capire, hanno campato in aprile, da ora su Innanzo, a Gatari, ne hanno su Innanzo, si sono mandato da Innanzo, e qui siamo di nuovo, vediamo su Innanzo, padre Mascaro, mi sa caccia, vedi che no, e se vedi che non vengo su Innanzo, da ora, mi sa caccia, vorremmo che la neghila, però sarà lì.
Gedrea? Gedrea? Ya.
Mi dico a te, mi lavo perché si è che sembra
Gedrea?
Elan sarnai pilu dena atenno. Sunandam hatte mama katha karana ehenawada? Elan sarnai pilu dena atenno. Ada dawasiyedi kunda dharma sagatchawa arannata සූදානම් වෙන්නේ විශේෂයෙන්ම මේ සඳහා ආරාධනා කරන්නට යෙදුන සුනන්ද මහත්තයා කාරුණිකව සිහිපත් කරනවා. ඒ වගේම මෙම ධර්ම සාකච්ඡාව ආරම්භක කටයුතු ඉෂ්ට සිද්ධ කරලා බොහෝ කාලයක් මේ ධර්ම සාකච්ඡාව කරගෙන ඉන්නට යෙදුන මහාචාර්ය රවි කොග්ගලගේ මැතිතුමා ගෞරවයෙන් යුක්තව කාරුණිකව සිහිපත් කරනවා. ඒ වගේම අප ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටින අප සහෝදර තනමල්ලිල ඥානවිමල ස්වාමීන් වහන්සේ මෙම ධර්ම සාකච්ඡාව සම්පදා ඥානන් වහන්සේ හැටියට කරගෙන ආවේ. තුන්වහන්සේත් ගෞරවයෙන් යුක්තව මේ මොහොතේ සිහිපත් කරනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ විදියට බොහෝ පිරිසක් ප්‍රතිපදාවෙහි යොමු කරමින් කල්යාණ මිත්‍රයාණන් වහන්සේ නමක් හැටියට ධර්මයට යොමු කරමින් කටයුතු කරන්නට යෙදෙන අප සියලු දෙනාගේම සත්පුරුෂ කල්යාණ මිත්‍රයාණන් වහන්සේ අප ගුරුදේවෝත්තම පූජනීය අලව්‍ය අනෝමදස්සේ ගෞරවනීය ස්වාමීන් වහන්සේත් පාද නමස්කාරයෙන් යුක්තව සිහිපත් කරමින් අපි අද දවසේ මේ ධර්ම සාකච්ඡාවේ කටයුතු ආරම්භ කරමු. පසුගිය සතියෙහි සාකච්ඡා කරන්න තේදුනා විශේෂයෙන්ම මේ මාසේ 13 වෙනිද කරන්ට යෙදුන වටිනා ධර්මදේශනාවක් වක්ව සූත්‍රයේ පදනම් කරගෙන ඉතාම ගැඹුරු ප්‍රතිපදාවක් පැහැදිලි කරමින් ඉතාම ලස්සනට ඉන්න තැන ඉඳලා ඉදිරියට එන්නට අවශ්‍ය කරන ඉතා වටිනා ඉස්මතු කිරීමක් පැහැදිලි කරන්ට යෙදිච්ච දේශනාවක් තමයි අපි කරගෙන ආවේ. විශේෂයෙන්ම අපි අද දවසේත් එහි ඉතුරු කොටස කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ අතරේදී යම් කෙසේ මේක අහගෙන ඉන්නකොට යම් කිසි ගැටලුවක් යම් කිසි පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය තැනක් තියෙනවා නම් එතනදීත් ඔබට කතා කරන්න අවස්ථාව තියෙනවා. මම විශේෂයෙන්ම මෙම ලිපියත් එක්කම ඉදිරියට යන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් පින්වත්නි මූලික වශයෙන්ම පැහැදිලි කරන්නට යෙදුනානේ මේ බුදුරජාණන් වහන්සේ වදාරණ ධර්මය මේ ලෝකයේ යමෙකුට අවශ්‍ය වන්නේ දුකෙන් නික්මවීමටනේ. එතකොට දුකෙන් ඉක්මවීමට. එතකොට ජීවත් වෙලා ඉන්න ජීවිතයේ අත්දැකීම් තුළින් ඒ වගේම ජීවිතේ අවසන් වෙනවා කියන කාරණාව තුළින් දුක ඇති වෙනවා කියලා පැහැදිලි කරානේ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලදී පෙන්වන තමන්ට ලැබෙන දුක ඉක්මීම, තමන්ට ලැබෙන සැප ඉක්මීම කියන ක්‍රමයක් නෙවෙයි. ඊට එහා යථාර්ථවාදී දහමක් පෙන්වන ධර්මයක් තමයි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළලා පැහැදිලි කරන්නේ. තමන් අත්විඳින තමන්ට ලැබෙන දුකක් කියන කාරණේට එහා ගිහිල්ලා ඉතර වීමේ ප්‍රතිපදාවක් තමයි බුදුරජාණන් වහන්සේ නමක් පැහැදිලි කරන්නේ. එතකොට එවැනි ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය රත්නයක්, අසාමාන්‍ය මනුෂ්‍ය රත්නයකගේ ස්වභාවය, ඊළඟට ආශ්චර්යවත් ස්වභාවය බුදුරජාණන් වහන්සේ, ඒ වගේම ශ්‍රාවකයා, අන්‍ය ප්‍රමණවරු එදා ආශ්චර්ය භූත විදියට ජීවිත පැවැත්ම සකස් කරගෙන එදා විමුක්තිකාමී සමාජය තුළ ආශ්චර්යවත් විදියට කටයුතු සිද්ධ කරන්නට යෙදුණානේ. නමුත් ඒ ආශ්චර්ය ස්වභාවය කියන එක ගණිද්දී ප්‍රතිපදාත්මකවම ඉතිර වෙන ස්වභාවයක් එක්ක ඒ ප්‍රතිපදාවෙහි නිරත වෙලා ඉනකොට ඒ ඇත්තන් අතර සමානාත්මතාව. හැබැයි දහම පැත්තෙන් බලනකොට ඒ ඇත්තන් අතර සමානාත්මතාවයක් දැන් සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් කියන ඒ ඇත්තන්ගේ අතර සමාන. හැබැයි විශේෂත්වය මොකද? ලෝකයේ පැත්තෙන් කතා කරනකොට තමයි ආශ්චර්යවත් ස්වභාවය තියෙන්නේ. ඊළඟට සාධාරණ අසාධාරණ ස්වභාවය, අර සංගාමජී සූත්‍රය, විශාකා සූත්‍රය පදනම් කරගෙන පැහැදිලි කරන්නට යෙදුණනේ. ලෝකයට සාධාරණයි, ලෝකයට අසාධාරණයි. එතකොට දැන් සංගාමජී සූත්‍රයේ සංගාමජී තෙරුන් වහන්සේ අර උදාහරණයක් හැටියට ඉස්මතු කරන්නට යෙදුණනේ. ඒ සංගාමජී ස්වාමීන් වහන්සේ අර දරුවෙක් තමන්ගේ ඉදිරි පිටට ගෙනල්ලා තිබුණාට පස්සේ ඒ පිළිබඳව අවධානයක් යොමු කරේ නැහැ. ඇයි? එතකොට එතෙන්ද එහෙම ඒ වහන්සේට එහෙම ඉදීමක් එතන ඉස්මතු වෙන්නේ නැහැනේ. එතකොට මොකද වෙන්නේ? ඒ උන්වහන්සේගේ ප්‍රතිපදාවයි උන්වහන්සේ කටයුතු කළානේ. එතකොට උන්වහන්සේට ලෝකයේ පිළිබඳව අත්වාද, ලෝකවාද කියන කාරණා යෙදීමක් ඇති වෙනකොට මොකද වෙන්නේ? අර ඒ කාරණෙත් එක යන ගතියක් උන්වහන්සේට නැහෙනේ. හැබැයි ලෝකයේ පැත්තෙන් බලාගෙන ඉද්දි ඒ සිදුවීම දිහා බලාගෙන ඉන්න කෙනෙකුට ඒක අසාධාරණයි කියලා නිස්මතු වෙන්නේ. ඊළඟට විශාකා සූත්‍රයේ කුද්දක නිකායේ විශාකා සූත්‍රයේදී එහෙමනේ. දැන් විශාකාව බුදුරජාණන් වහන්සේ සමීපයට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට සිහිපත් කරන ස්වාමීනි, මම කොසල් රජතුමා හමු වෙන්න ගියා. මම මේ යම්කිසි කටයුත්තකට ගියේ ඒ බලාපොරොත්තු වෙච්ච විදිහට කටයුත්ත කරගන්න උනේ නැහැ. මේ දහවල් කාලේ මේ විශාකාව භාග්‍යතුන් වහන්සේ වැඩ සිටි නිස්සානයට ආපු වෙලාවක වෙච්ච සාකච්ඡාවක්. ඒ කාරණය බුදුරජාණන් වහන්සේට ඇහුණට පස්සේ බුදුරජාණන් වහන්සේ මොකද කරේ? ඒ සිදුවීමත් එක කතා කරන්න ගියාද? නෑ. එතන ඒකට ප්‍රති මොනවහරි කතා කරන්න ගියාද? ඒත් නෑ. උන්වහන්සේ එතනදී උදාණයක් පහළ කරනවා. සබ්බං පරවසං දුක්ඛං, සබ්බං ඉස්සරියං සුඛං, සාධාරණේ විහඤ්ඤන්ති යෝගාහි දුරතික්කම. අනුන් යටතේ තියෙන හැම දෙයක්ම දුකක්. සියලු ඉසුරුමත් බව සැපයක්. සාධාරණීය සොයන්න යන හැමෝම පීඩා විඳිනවා. මේ කෙලෙස් බන්ධන වලින් නිදහස් වෙන එක නම් ලේසි දෙයක් නෙවෙයි. එතකොට ඒ සිදුවීම පදනම් කරගෙන බුදුරජාණන් වහන්සේ උදානයක් පහළ කරා. ඒ කාරණෙත් එක්ක ගිහිල්ලා ඒකට උත්තර දෙන්න හෝ ඒ ගැන කතා කරන්න ගියේ නෑනේ. එතකොට බලන්න මේ බුදුරජාණන් වහන්සේ නමක් ඉස්මතු කරන කාරණය ගත්තට පස්සේ ලෝකයේ පැත්තේ සාධාරණ අසාධාරණ හොඳ නරක කුසල් අකුසල් මේ විදිහේ යන කතාවක් එතකොට ඉස්මතු වෙන්නේ නැහැනේ. ලෝකයේ සාධාරණ දැන් හිතන සාධාරණ අසාධාරණ පැත්තට ගියොත් එහෙම ඒක ලෝකයේ පැත්තෙන් තමයි කතා කරන්නේ. හැබැයි ඊතර වෙන ප්‍රතිපදාවක එක ගනිද්දි සම්පූර්ණ හාත්පස වෙනස් ස්වභාවයක් එක තමයි මේ කාරණය ඉස්මතු වෙන්නේ. එතකොට එහෙම බලද්දි අර සත්‍ති සූත්‍රය පදනම් කරගෙන දැන් ලෝකයා දැන් සත්‍ති සූත්‍රේ සත්‍යාවි ඕමට්ටෝ ඩයිමානව මත්ති කාමරාග පහනාය සතෝ බික්කෝ පරිබ්බජේති. දෙවියෙක් ඇවිල්ලා ප්‍රශ්න කරනවානේ කිස ගිනි ගත්තෙක් ඉගිනි නිවන්න යන්නට කලින් මොකද්ද කරන්නට ඕන? කාමරාගය ප්‍රහාණය කිරීම නේද භාග්‍යතුන් වහන්සේ සිද්ධ කරන්නේ කියලා භාග්‍යතුන් වහන්සේගෙන් විමසනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තෙන්දි පිළිතුරු දෙන්නේ සත්‍යාවිය ඕමට්ටෝ ඩයමානෝ මත්තකේ සක්කාය දිට්ඨි පහනාය සතෝ බික්ඛු පරිබ්බජේ. එතකොට මේ වගේ අවස්ථාවක දීස ගිනි ගත්තේ ඉගිනි නිවන්නේ නැතිව අප්‍රමාදී භාවය ඇති කරගන්නට ඕන සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්න. දෙවියෙක් මෙවිල්ලා අහන්නේ. එතකොට දෙවියට තියෙන ප්‍රශ්නේ තමයි ඉස්මතු කරන්නේ. කාමරාගය කියන එක තමයි දෙවියෙක්ගේ දැන් ඒ ස්වභාවය ගත්තට පස්සේ ඒ ගෝචරත්වයේ විමසීමේ එතනදී තමන්ගේ අධ්‍යක්ීම තමයි ප්‍රකට කරන්නේ. එතකොට එතෙන්දී කියනවා අර මම මට මගේ කියන කාරණා පදනම් කරගෙනමයි මේ ලෝකයේ පැවැත්ම සිද්ධ වෙන්නේ. එතකොට මෙන්න මේ කාරණේ විමසගෙන යද්දි නුවණින් යුක්තව සංස්කාරයන්ගේ ස්වභාවය වටහා ගැනීම කියන තැනට සොයිනාසේ අරගෙන ආවනේ. ලෝකයේ යෙදීමේ කෙලෙසයක් තමයි එයාට තියෙන්නේ. ඒ යෙදීම කියන කාරණේ ගත්තට පස්සේ ලෝකයේ යෙදීමේ කෙලෙසය තමයි ඉස්මතු වෙන්නේ. ඒ ක්ලේශයේදී මම පැත්තක ඉඳලා බාහිර කෙනා පැත්තක ඉන්නවා කියන මෙන්න මේ දෙපැත්තම යෙදීමේ දෙයක් ඉන්නේ නැහැ. යෙදෙන ක්ලේශයයි ප්‍රශ්නය. එතකොට මෙන්න මේ විදියට අර ඒ යෙදීම කියන කාරණය ක්ලේශය තමයි ඉස්මතු වෙන්නේ. එතකොට අර සංකල්පමීය කාරණේට යන්නේ නැතිව සංකල්පමීයත්වයක්ම වූ යෙදීමක් කියන තැන සක්කාය කියන ස්වභාවයත් එක්ක තමයි අර සක්කාය දිට්ඨිය කියන වැරද්ද දැකපු කෙනා මම කියන එකේ ප්‍රශ්නය දැකපු කෙනාට තමයි ඒ ක්ලේශයේ ප්‍රශ්නයක් වෙන්නේ. දැන් එයා මම මට කියන වැරද්ද වටහා ගත්ත නිසා අන්න දේශය ඉක්මවන්න විවිධ ක්‍රම භාවිතා කරනවා. ඒකත් එක්ක තමයි අර සබ්බාසෝ සූත්‍රය පදනම් කරගෙන කතා කරන්නේ. මේ මුචි හැඳින්වීමක් කරේ අපි කතා කරපු කාරණා ටිකත් එක්ක. එතකොට අපි අද තියෙන පිළිපියත් එක්ක අපි කතා කරගෙන යමු. මේ කතා කරගෙන යනකොට ඇති වෙන ගැටලු මොනවාරි තියෙනවනේ කතා කරගෙන අපි මේකටම අවධානය යොමු කරගෙන හොඳ සිහියක් ඇති කරගෙන හොඳ අවධානයක් ඇති කරගෙන අර මෙතනින් මේ අපි ලෝකයේ මට්ටමින් ඇති වෙන දුක ඉක්මවීම කාරණේට එහා ගියපු හිතලවීමේ ප්‍රතිපදාවක් නිස්මතු කරන්නේ. එතකොට මේ කාරණාත් එක්ක විශේෂයෙන්ම ප්‍රායෝගික අත්දැකීම් ප්‍රායෝගික අත්දැකීම් විමසන ස්වභාවයකින් අපි මේ අවධානයෙන් මේක මේ කියවගෙන බලාගෙන යමු. මේ මොකද කල්යාණ මිත්‍රයන් වහන්සේ බාහිරින් උපකාරයක් කරනවා වගේ මේකත් එක්කම අපි බලාගෙන යනකොට ඒක ගොඩක් හොඳයි කියලා හිතනවා. ඉතින් අවධානයෙන් අපි කියවගෙන යමු. මේ නිතරම ප්‍රශ්නාර්ථයක්, මේ කියන්නේ මොකද්ද? මොකද්ද මෙතන ඉස්මතු කරන්නේ? මොකද්ද මේකේ අර්ථය? මේකේ මේ ඉස්මතු කරන්නේ මොන වගේ කාරණයක්ද කියන ප්‍රශ්නාර්ථයත් එක්කම නිතරම මේකත් එක්කම ගියොත් ඒක ගොඩක් උපකාර වෙයි කියලා හිතෙනවා. අපි ලිපියක් කියමු. ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ ඒක ලස්සනට පැහැදිලි කරනවා. මජ්ක්‍ධිම නිකාය 3 අවසාන සූත්‍රය. අන්න ඇලීම ගැටීම කියන කාරණා එනකොට එයා අතික්‍රමණය කරන වැඩපිළිවෙලක් පුරු වෙනවා. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ දහම් සැඩපහරට බැසගත් කෙනාගේ ප්‍රතිපදාව කාමරාගය පටිගය කියන මෙන්න මේ දෙකත් එක්ක දකිනවා. කාමරාගය පටිගය දකිනවා මිසක් කාමරාගය පටිගය ක්ලේශයක් විදියට දකින්නේ. බාහිර වස්තු බාහිර දේවල් කියන දැක්ම නැහැ. එතකොට දැන් මෙන්න මෙතන බාහිර වස්තු බාහිර දේවල් කියන දැක්මක් ඉස්මතු වෙන්නේ නැහැ. එතකොට එතන ක්ලේශයක් විදියට තමයි කාමරාගයේ පටිගයේ කියන කාරණා දෙක ඉස්මතු වෙන්නේ. සංකල්පමීය රාගයත් එක්ක පැවැත්මක් කාමරාගය කියන්නේ. බාහිර අයගේ බාහිර වස්තුන්ගේ බාහිර කයක කියන පදනම් එක්ක ගැටීම නෙවෙයි. ගැටීම කියන එකයි ප්‍රශ්නය. ඇතුළත ක්ලේශයයි දකින්නේ. කාමරාගය කියන ඇතුළත ක්ලේශය පටිගය කියන ඇතුළත ක්ලේශය අධ්‍යාත්මයත් එක්කයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. මෙන්න මේ ඇතුළත ක්ලේශය දකිමින් හික්මෙන වැඩපිළිවෙලක්. මම ප්‍රශ්නය පාදක කරගෙන යෙදෙන්නා වූ කාමරාග පටිග කියන මෙන්න මේ ක්ලේශයෙහි යථාර්ථය දකින වැඩපිළිවෙලකට යොමු වෙමින් ප්‍රතිපදාව පුරනවා. එතකොට දැන් බාහිර වස්තු බාහිර දේවල් කියලා දැක්මක් නැහැනේ. එතකොට සංකල්පමීය රාගයක් එක්ක තමයි කාමරාගය කියන එක ඉස්මතු වෙන්නේ නේ. එතකොට ඇතුළත ක්ලේශයයි දකින්නේ. ඇතුළත ක්ලේශය දකිමින් හික්මෙන වැඩපිළිවෙලා. එතකොට අර මට මගේ කියන ඒ බාහිර වස්තු බාහිර දේවල් කියන දැක් කියන දේවල් වල දැක්මක් මෙතන ඉස්මතු වෙන්නේ නැහැනේ නේ. මම ප්‍රශ්නය පාදක කරගෙන යෙදෙන්නා වූ කාමරාග පටිග කියන මෙන්න මේ ක්ලේශයෙහි යථාර්ථය දකින වැඩපිළිවෙලකට යොමු වෙමින් ප්‍රතිපදාව පුරනවා. අන්න එයා තමයි සකදාගාමි අනාගාමි ආදී දැක්මවල තුලට නැත්නම් මේ ක්ලේශයේ ඉක්මවන ප්‍රතිපදාවට යොමු වන්නේ එතනදී. එතෙක් කේකට යොමු වෙන්නේ නැහැ. එතකොට දැන් මෙතනදී ක්ලේශය කියන එක තමයි ප්‍රශ්නය වෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට යොමු වෙන්නට අර නුවණ තියෙන්නටම ඕන. ඒ වැටහීම තියෙන්නටම ඕන. ඒ නුවණ ඒ වැටහීම ඇති තැනදී අන්න ජීවිතයේ යෙදීම පිළිබඳව එයා හොයන්න පටන් ගන්නවා. එතකොට මෙතනදී මේ අර ඒ නුවණ ඒ වැටහීම ඇති තැනදී. එතකොට ඒ නුවණ වැටහීම කියලා කියන්නේ අර සංකල්පමීය බව ඉක්මවලනේ. එතකොට අර බාහිර වස්තු බාහිර දේවල් කියන කාරණාවලට යන්නේ නැතුව ඇතුළත ක්ලේශයනේ දකින්නේ. එතකොට ඒ ඇතුළත ක්ලේශය දකිමින් පිළිවෙලක තමයි දැන් කටයුතු කරන්න. එතකොට ඒ නුවණ වැටහීම කියන කාරණයත් එක්ක ඒ යෙදීම හොයන්න තමයි පටන් ගන්නෙ. එතකොට මේක පින්වතුනි මේ ලෝකයේ අසාමාන්‍ය හැකියාවක්. එතකොට ඒ ජීවිත භාවිතයෙන් දැන් අර කොච්චර සියුම් තීව්‍ර ප්‍රඥාවක් මෙතනදී භාවිතා වීමක් වෙනවදනේ. ලෝකයේ මට්ටමේ ගෝචරත්වයන් එක්ක යන වැඩපිළිවෙලක් නෙවෙයි මෙතනදී ඉස්මතු වෙන්නේ. අර ඇතුළතට යොමු වෙලා මොනවා හරි කරණයක් දැන් මොනවා යොමු වෙන ගතිය නෙවෙයි ඉස්මතු වෙන්නේ. ඇතුළතට යොමු වෙලා ඒ ඒ ඒ ස්වභාවය පිළිබඳ වැටහීමකින් තමයි ඒ කාරණේ දිහා බලන්නේ. එතකොට ඒ සංස්කාර පිළිබඳ වැටහීමකින් යුක්තව ජීවිත පැවැත්මක තමයි ඒ ඒ නුවණ ඒ ඒ ජීවිතයේ පැවැත්ම තියෙන්නේ. එතකොට ඒකත් එකන්නේ ඒ ජීවිතයේ යෙදීම පිළිබඳව එයා හොයන්න පටන් ගන්නවා. මේක ලෝකයේ ඉර්ධියක්. මේක මේ ලෝකයේ අසාමාන්‍ය හැකියාවක්. එතකොට බලන්න එවැනි දැක්මක් ඉස්මතු වෙනවා කියන්නේ කොච්චරනම් ඒ හිතන විමසන ගතියක් එක්ක ඒ දැක්ම පිරිසිදු වෙලා ඒ ඒ ඒ ස්වභාවයකින් තමයි ජීවිත අත්දැකීම් විමසීම තියෙන්නේ. එතකොට මේක අසාමාන්‍ය කාරණයක්. අපි අහලා තියෙනව නේද චිත්ත ගෘහපති පත්තාලවක වේසාලික උග්ග නන්දමාතා වගේ අයට කියනවා ආශ්චර්ය අද්භූත කරුණු තියෙනවා චිත්ත ගෘහපති ආදී ඒ වගේ ගෘහපතියන්ට ආශ්චර්ය අද්භූත කරුණු තියෙනවා කියලා දේශනාවේදී පැහැදිලි වෙනවා. ඒ ආශ්චර්ය අද්භූත කරුණේ මොකක්ද? සාමාන්‍ය ලෝකයාට සාපේක්ෂව සංඝවත්තු සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පෙන්වනවා සමානාත්මතාවය ගත්තට පස්සේ අනාගාමී අය වෙනසක් නැහැ. සමානාත්මතාවය සෝතාපන්න අයගේ වෙනසක් නැහැ. සමානාත්මතාවය රහතන් වහන්සේගේ වෙනසක් නැහැ. සමානාත්මතාවය සකදාගාමීගේ වෙනසක් නැහැ. සමානාත්මතාවය. එතකොට මේ ලෝකෙදී එතකොට දිවිගාමී අනාගාමී එතුමත්තේ බලසංගහවතු සූත්‍රයේ කියනවා සෝවාන් අය සමානයි. එතකොට ඒත්තන්ගේ ජීවිත පැවැත්ම ගත්තට පස්සේ ඒ ජීවිත පැවැත්මේ සමානයි. හැබැයි ඒ ඒක ඒක විශේෂ වෙන්නේ ලෝකෙට. දැන් චිත්ත ගෘහපති ආගක නන්දා විශාලික උග්ග දැන් අර සිදුවීම් හැටියට ගත්තොත් එහෙම එක්තරා අවස්ථාවකදී චිත්ත ගෘහපතිගෙන් බුදුරජාණන් වහන්සේ වර්ණනා කරනවානේ මේ ඉතාම වටිනා පිටරගන්න පුළුවන් ඉතාම වටිනා සවකී කියලා මට මතක විදියට. එතකොට ඒ භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා එතුමාගෙන් දහම් කාරණා විමසනවා. ඊට පස්සේ ඒ එතුමා විමසනවා ස්වාමීනි මේ කවුද කිව්වේ මම ගැන මෙහෙම විස්තර? ඉතින් බුදුරජාණන් වහන්සේ තමයි ඔබතුමා ගැන කිව්වේ. එතකොට එහෙම කිව්වට පස්සේ චිත්ත ගෘහපති අහනවා ස්වාමීනි එතන වෙන කවුරු හරි හිටියද? මම ගැන වෙන කවුරු හරි අහගෙන හිටියද? එතකොට එහෙම ඒ එතුමා ඒ විදිහට ප්‍රශ්න කරන්නට යෙදුනේ අර ඒ ඒක තමයි ඒ ඇත්තගේ ස්වභාවය. ඒ මැනීමක් ඒ ඉස්මතු වීමක් ඒ ස්වභාවයක් එතකොට අර ජීවිත භාවිතයේදී දෙන්නේ නැහැ නේ. එතකොට ඒ ඒක අසාමාන්‍ය කරන්නේ මොකද ජීවිත භාවිතය ස්වභාවය. එතකොට ඒක එළියට එළියට තමයි ලෝකයාට තමයි ඒක මේ ආශ්චර්ය අද්භූත වෙන්නේ. නැත්තම් ඒ ජීවිත භාවිතයේ ස්වභාවය. ඊට පස්සේ නන්ද විපාකී පාරායන වගේ එතුමිය සත්‍යයනා කරනවා. ඉතින් බලන්නේ ජීවිත පැවැත්මේ ස්වභාවයනේ. ඊට පස්සේ එතුමියගේ ආශ්චර්ය අද්භූත කාරණා 8ක් විග්‍රහ කරනවා. එතකොට බලන්න ඒ ස්වභාවය ගත්තට පස්සේ එතුමියගේ ජීවිත භාවිතය ගත්තට පස්සේ අර කරුණ කිහිපයක් තියෙනවා. එතනදී
සිග්නල් වල අඩුවක් තියෙනවා මිතර පොඩ්ඩක් කැටි කැටි ඇහෙන්නේ.
සුනන්ද මහත්තයා මමත් කියන්නේ කැඩි කැඩි ඇහෙන්නේ.
පොඩක් මම දැන් ස්වාමීන් වහන්සේගේ සිග්නල් ප්‍රශ්නයක් තියෙනවා පොඩක් අපිට දරා ගන්න වෙනවා. බලමු ඒ ස්වාමීන් වහන්සේ කතා කරගෙන යන්න. ඊරසර් මම
අපි කතා කරගෙන ආවේ ඇත්තටම අර මේ රැකීම භවීන් ජීවිත භාවිතය ගත්තට පස්සේ ඒ ඒ අය අතර ඒ සමානතාවයක් තියෙනවා කියලා බසංගත සූත්‍රය. වේදුකන්තකි නන්ද මාතාව ගත්තට පස්සේ එතුමී පුතා යම්කිසි වරදකට රාජ්‍ය දඬුවමකට ලක්වගෙන මේ ඔහු ඝාතනය කරන්න. වේලුකණ්ඩක නන්ද මාතාව කියනවා මට ඒ ඒ අවස්ථාවේදී කිසිම විදියකින් අර ඒ රාජ්‍ය භටයින් පිළිබඳව කිසිම ද්වේෂයක් හටගත්තේ නැහැ කියලා කියනවා. සාරිපුත්‍රයන් වහන්සේත් එක්ක ඒ සාකච්ඡාව යන්නේ එතකොට හරිම ආශ්චර්ය අද්භූතයි කියලා විස්තර කරනවා. එතකොට ඒ ඒ ඒ උත්තම චරිතවල ගත්තට පස්සේ ඒ ඒ අයගේ ජීවිත පැවැත්ම ගත්තට පස්සේ සමානයි. සෝවාන් අය හා සමානයි, සකදාගාමි සකදාගාමි සමානයි, අනාගාමි අනාගාමි සමානයි, අරහත්වය අරහත්වය සමානයි. එතකොට ලෝකයේ පැත්තේ අයට තමයි පැහැදිලි කරන්න තියෙන්නේ. එතකොට එහෙනම් මේ ධර්මතාවේ යන අනාගාමි අයත් එක්ක ගන්නකොට ඒකාශ්චර්යයක්ද? නෑ. ඒක අද්භූතයක්ද? නෑ. ඒක සමානාත්මතාවයක්. ලෝකයේ නිසඳ සපේක්ෂවේ ආශ්චර්යයක්. මම හිතන්නේ මේ කාරණේ පැහැදිලි වෙන්නට ඇති. එතකොට ඒ සහගත බවගත්තට පස්සේ ඒ කරගත්ත සමානභාවයක් තියෙනවා. ලෝකයේ පැත්තේ ලෝකයේ විසිට සාපේක්ෂව තමයි ඒක ආශ්චර්ය අද්භූත කාරණයක් වෙන්නේ. එතකොට ලෝකයාට ඒක විරුද්ධයක් නෙවෙයිද? ලෝකයාට ඒක ආශ්චර්යයක් නෙවෙයිද? ලෝකයාට ඒක අද්භූත බවක් නෙවෙයිද? ලෝකයාට ආශ්චර්යයක්, ලෝකයාට අද්භූත බවක්. හැබැයි මේ ලෝකයේ අර මුලින් කිව්ව විදිහට උඩින් යන එක, වතුරේ ඇවිදින එක ආදී බාහිර වූ දෙයක් විතරයි. හැබැයි සැබෑම ආශ්චර්ය, සැබෑම අද්භූත භාවය මෙන්න මේ විදිහට දකින්න පෙළඹෙනව නම්, එතකොට බලන්න අර දැන් සාමාන්‍යයෙන් මේ ප්‍රතිපදාව ගැන උනන්දුවක් තියෙන ලෝකේ සාමාන්‍ය එහෙම අදහසක් තියෙනවනේ නිකන් මේ වගේ ප්‍රතිපදාවක් වඩනකොට එළියට පේන්නේ කොහොමද? බාහිර කාරණා ඉදදි ජලය මත ඇවිදින එක, ඊට පස්සේ වතුරේ ඇවිදින එක, පොළොවේ අහසින් යන එක, විදියට අර විවිධ ආශ්චර්යද්භූත නිකන් හිතාගන්න බැරි ඒ වගේ කාරණයක්නේ ආශ්චර්යද්භූතයි කියලා කියන්නේ. හැබැයි ඊට එහා ගියපු ඒ බාහිර පැත්තත් මෙහෙම ඉස්මතු වෙන්නේ. හැබැයි ඊළඟට සාමිනාංශේ පැහැදිලි කරලා දෙනවා, ලෝකයක් ප්‍රශ්න ඉදිරියේ සුසුම් හෙලද්දි, ලෝකයක් කාමයේ ඉදිරියේ ලැබගෙන යද්දී ඇතුළතින් මේ ලෝකයට සාපේක්ෂව සුසුම් හෙලීමට ඇදිලා යාම කියන කාරණාව නැතුව තමන්ගේ ක්ලේශයක් බව දකින වැඩපිළිවෙලකට යොමු වෙනවා. අනිවාර්යයෙන් එතකොට ජීවිත භාවිතය ගත්තට පස්සේ අර ආශ්චර්ය අද්භූත කාරණා කියලා බාහිරින්නේ දකින්න උත්සාහ කරන්නේ. හැබැයි මේ ප්‍රතිපදාවක් අර්ථාන්විතව වැටහීම් සහගත බවින් යුක්තව ප්‍රතිපදාවක් වඩනකොට ඒ ජීවිත භාවිතයේ ස්වභාවය මොකක්ද? ලෝකයක් ප්‍රශ්න ඉදිරියේ සුසුම් හෙලද්දි, ලෝකයක් කාමයේ ඉදිරියේ ලැබගෙන යද්දි, දැන් අර මහා විනාශයන්නේ ඇමරිකාවේ අර විශාල ලැව්ගිනි ඇති වෙලා ඒත් විශාල පීඩනයකට, අසහනයකට, දුකකට පත්විලා සිටින අවස්ථාවක්. එතකොට තමන් මුළු ජීවිත කාලය පුරාම විශාල වෙහෙසක් මහන්සියක් දරලා ගොඩනගා ගතිපු සියලුම දේවල් විනාශ වෙලා යනකොට දුකට, ශෝකයට, පීඩාවට, සන්තාපයට පත් වෙලා ඒ විශාල අසහනයකටනේ පත් වෙන්නේ. හැබැයි එහෙම ඒ වගේ අත්දැකීමක් යම්කිසි ජීවිත භාවිතයේ වැටහීම් සහගත බවක් එක්ක ජීවිත භාවිතයක් වෙනකොට ඒ ආඩන්නේ දොඩන්නේ වැළපෙන්නේ ඒ මොකක් නිසාද? බාහිරට යොමු වෙලා බාහිර වස්තු, බාහිර පුද්ගලයෝ මගේ පැත්තට යොමු වෙලා මට ඇති වෙන දුකක් පීඩාවක් කියන අසහනයට සන්තාපයටපත් වෙන එකක් නෙවෙන්නේ. හැබැයි ඒ වගේ අවස්ථාවකදීත් ලෝකයක් ඒ කාමයේ ඉදිරියේ Taman කැමති දේ නොලැබෙන අවස්ථාවන් වලදී ඒවත් එක්ක මහා අසතුටකට, දුකකට, පීඩාවකට, සන්තාපයකටපත් වෙනකොට අර ඒවට ඇදල යන්නේ නැතිව ඒක අධ්‍යාත්මයේ පැත්තට තමන්ගේ පැත්තට යොමු වෙලා ඒක ක්ලේශයක් දකින ක්ලේශයක් බව බවට දකින වැඩපිළිවෙලකට තමයි යොමු වෙන්නේ. එතකොට බලන්න ඒක කොච්චරනම් ආශ්චර්යයක්ද කියලානේ. ඒක කොච්චරනම් එහෙම ඒ වගේ දැක්මක් වැඩපිළිවෙලක භාවිතාවකට යන්න නම් ඒ ඇතුළත වැටහීමකට ඒ භාවිතාවකට යන්නම් කොච්චර ඒ ජීවිත භාවිතයේ ඇතුළත සංසිඳීමකට පත් වෙන විදිය වැඩපිළිවෙලක් හුරු කරලා තියෙන්න ඕනදනේ. එතකොට මේ කතා කරන්නේ ඒ වැඩපිළිවෙල හුරු කරන ස්වභාවය. එතකොට ඒ වගේ අවස්ථාවකදී මොකද වෙන්නේ? ඒ වගේ ඕනම යෙදීමකදී කාමයේ ලැබීම වෙන්න පුළුවන්, කාමයේ නොලැබීම වෙන්න පුළුවන්, මොනවා හෝ යෙදෙන අවස්ථාවකදී තමන්ගේ ක්ලේශයක් බව දකින වැඩපිළිවෙලකට යොමු වෙනවා. මේක මේ ලෝකේ සාරිපුත්ත උත්තමයන් වහන්සේ පෙන්වනවා මේක ආර්ය ඉර්ධියක් කියලා. මේක දීඝනිකාය සූත්‍රයක තියෙනවා. මේක ආර්ය ඉර්ධියක්. එතකොට බලන්න එවැනි ජීවිත භාවිතාවකදී උතුම් ඉර්ධියක් ඒකනේ. එතකොට සාරිපුත්තයන් වහන්සේ කාරණේ විග්‍රහ කරනවා කොහොමද ජීවිතයේ යම්කිසි ගෝචරත්වයක් ඉස්මතු වෙනකොට ලෝකයක් සන්තාපයට, දුකට, ශෝකයට පත් වෙලා ඉන්නකොට එහෙම නැත්නම් බාහිරින් එන මොනවා හෝ කාරණයක් එක්ක වෙහෙසට, අසහනයට, පීඩාවට පත් වෙලා ඉන්නකොට අර වැටහීම කියන කාරණේ ජීවිත භාවිතයේ අර වැටහීම් සහගත බව කියන කාරණයක් එක්ක ඒක ක්ලේශයක් බවට ඉස්මතු වෙලා ඒකත් එක්ක ඒ බලන වැඩපිළිවෙලක් ඉස්මතු වෙනවා කියලා කියන්නේ ඒක උතුම් නිර්දියක් නේ. දැන් ෘතඥන මේ ලෝකේ බාහිරින්නේ ඉර්ධියක් දකින්න හදන්නේ හැම වෙලේම පිටින් ඉර්ධියක් බලන්නේ. අරක ඉර්ධියක් තියෙනවා. ඇයි ඉර්ධියක් වෙන්නේ? දර්ශනය වෙනස්, අසාමාන්‍ය දර්ශනයක්. ඒ සාරිපුත්ත ඒ ඉර්ධියට සාරිපුත්ත උත්තමයන් වහන්සේ පෙන්වනවා. එතකොට දැන් හැම වෙලේම බලන්න උත්සාහ ගන්න පිටින්නේ. එතකොට අර ආශ්චර්ය අද්භූත විදියට මොනවා හරි අර බාහිරින් මනින ගතියක් මේ හැම වෙලේකම ඉස්මතු වෙන්නේ කොහොමද? මේ යම්කිසි අත්දැකීමක් ඉස්මතු වෙනකොට ඒකත් එක්ක බාහිරින් සමහරලාවට මිනිස් මේ ලෝකයට අදාහගත නොහැකි දේවල් සිදුවෙන්න ඕන කියන පිළියෙටනේ බලන්න උත්සාහ කරන්නේ. එතකොට සාමාන්‍යයට කරන්න බැරි විදිය. හැබැයි මෙතනදී මේ ආරේදී පැත්තෙන් ගත්තට පස්සේ ඒක ඇතුළත ස්වභාවයක් කියන කාරණේ තමයි විශේෂයෙන් විස්මතු වෙන්නේ. ඇයි ඉර්ධියක් වෙන්නේ? දර්ශනය වෙනස්, අසාමාන්‍ය දර්ශනය. එතකොට කොහොමද කියනවා? අපටික්කූලේ අපටික්කූල සංඤී පටික්කූලේච පටික්කූල සංඥි පටික්කූලංච අපපටික්කූලංච තදුබයං අබිනිවජ්ජෙත්වා උපෙක්ඛකෝ විහෙරති ක්‍රම පහකට පෙන්නනවා. එතකොට ඔන්න ක්‍රම පහකට ඒ ජීවිත භාවිතයන් කොහොමද ඉස්මතු කරන්නේ. පටික්කූලේ කියනකොට පිළිකුල් බව, පිළිකුල් කියලා කියනකොට කුණු වෙච්ච දෙයක් කියන එක නෙමෙයි. පටික්කූල කියන වචනේ තේරුම අකමැති කියන එක. මොනවා හරි පටික්කූලේ අකමැති සිදුවීමක් වෙනකොට ඒ අකමැති පිළිකුල් සහගත කාරණයක් ඉස්මතු වෙනකොට ඒක පුළුවන්කම තියෙන පිළිකුල් නැති ස්වභාවයකින් දකින්න. ඒක අපි ස්වාමීන් වහන්සේගේම විග්‍රහයක් එක බලමු. පටික්කූලේ කියනකොට කුණු වෙච්ච දෙයක් කියන එක නෙමෙයි. පටික්කූල කියන වචනේ තේරුම අකමැති කියන එක, කැමති නැහැ කියන එක, අප්‍රියයි කියන එක. ලෝකයේ ජීවත් වෙද්දී දකින විෂන් එක. එතකොට ඒ මොනවහරි අකමැති කාරණයක් ඉස්මතු වෙනකොට අප්‍රියයි කියන කාරණයක්, එතකොට ඒක ඒ ලෝකී දකින දැක්මනේ. එතකොට ඒක කොහොමද භාවිත වෙන්නේ? ඉන්ද්‍රිය බලනත් ඒ කරුණ ඔය විදිහට හැදිරි කරනවා. ඔය විදිහට උගර තැදී එයාගේ නුවණට කියන්නේ පිකුල් භාවයක් ලෝකයේ දෙද්දි, අකමැති භාවයක් ලෝකයේ දෙද්දි, අකමැති ලෝකයේ කරගෙනද මට ලෝකයේ ආධාරණය පරිදි හොඳ කියන මෙන්න මේ කාරණාව එකටයි ලෝකයේ අප ලෝකයේ සාධාරණ අසාධාරණ හරිදී. දැන් එහෙනවද? තෙරුවන් සරණයි. මට ලෝකයේ සාධාරණය අසාධාරණය හරි වැරදි යහපත අයහපත කියන කාරණාව අනුව මට අකමැති බව කියන මෙන්න මේ කාරණාව එක්ක තමයි ලෝකේ අපටික්කූලේ බව යෙදෙන්නේ, පටික්කූල භාවය යෙදෙන්නේ. මට අකමැති භාවය, මම කැමති නැති භාවය, මම පිළිකුල් කරන භාවය. එතකොට මම පිළිකුල් කරන භාවය කියන කාරණාව මම හිතන ක්‍රමයක් එක්කයි යන්නේ, මගේ හිතේ ස්වභාවය එක්කයි යන්නේ. ඒකට මුළුනේ මොකක්ද? මම කියන කෙනා. මම ලෝකයේ සාධාරණ අසාධාරණේ හරි වැරදි කියන කාරණාව එක්කමයි යන්නේ. මෙන්න මේ කාරණාව යථාර්ථයේ අනුව යොමු වෙලා, ඒ කියන්නේ දැන් මම කියන එකේ ප්‍රශ්නය දැක්කානම් හිතෙහි පටික්කූල භාවයක් යෙදෙද්දි එයාට පුළුවන්කමක් නැද්ද ඒ පටික්කූල භාවය වෙනස් කරන්න? එයාට වෙනස් විදියකට දකින්න පුළුවන්කමක් නැද්ද? හැබැයි ලෝකයාට ඒක බෑ. එතකොට බලන්න, දැන් ඔන්න පිළිකුල් භාවය කියන එක, අකමැති භාවය කියන එක මොකක් මුල් කරගෙන දිස්මතු වෙන්නේ? මට ලෝකයේ සාධාරණ සාධාරණ හරි වැරදි යහපත යහපත හොඳ නරක කියන කාරණාව අනුව මට අකමැති බව කියන මෙන්න මේ කාරණාව එක්ක තමයි ලෝකේ පිළිකුල් බව හෝ අපිළිකුල් බව කියන කාරණය ඉස්මතු වෙන්නේ මම මගේ කියන කාරණාව එක්කනේ. මට මගේ මම කියන කාරණා පදනම් කරගෙනමනේ ලෝකේ පිළිකුල් භාවයේ හෝ කැමැති අකමැති භාවයේ ඉස්මතු වෙන්නේ. එතකොට ජීවිතය කියන්නේ ජීවිතය පිළිබඳ විමසලා මම කියන එකේ වැරද්ද මම කියන එකේ ප්‍රශ්නේ දැක්කනා හිතෙහි පටික්කුල භාවයක් කියදෙද්දී එයාට පුළුවන් කමක් නැද්ද ඒ පටික්කුල භාවය විනාශ කරන්න? එයාට වෙනස් විදියට දකින්න පුළුවන් කමක් නැද්ද? වෙයි ලෝකයාට ඒක බෑ. ගහද්දිත් සුවපත් වේවා කියන්න ලෝකයාට බෑ. ඇයි ඒ? වැරදි කරද්දි කරද්දිත් සුවපත් වේවා කියන්න ලෝකයාට බෑ. ඇයි? මම කියන කාරණාවට සාපේක්ෂව ඒක අසාධාරණයක්. ඒක වැරද්දක්. ඒක අකමැත්තක්. ඒ නිසා ඒක එක්කමයි යන්න ඕන. හැබැයි මම කියන කාරණාවේ ප්‍රශ්නයක මට මගේ කියන සංකල්පය ප්‍රශ්නේ දැක්ක අන්න එයාට වෙනස් කරන්න පුළුවන්. ඒක ඉර්ධියක්. අන්බාරන්න එතකොට ජීවිතයේ ලෝකයේ පැත්තෙන් ගන්නකොට සාධාරණ සාධාරණ කියලා කොහොමද ගනුදෙනුව යන්නේ? මම කියන කාරණාව පදනම් කරගෙනනේ. එතකොට ජීවිත භාවිතයේදී මම කියන ප්‍රශ්න අන්න වන්නේ දෙක වෙනස් කරන්න. එහෙම නැත්තම් සංගාමි සූත්‍රය පුංචි දරුවෙක් ඒ ගිහිකල දිනලා සංගාමි ස්වාමීන් වහන්සේරහින් කියලා ඔන්න ප්‍රශ්න කරන්න බලගන්න යවන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ ඒ දේහා බිව්වන්නේ ඒදි ඒකට ප්‍රතික්‍රියා දැක්වීම නැහැනේ. එතකොට ඒක ලෝකයේ පැත්තෙන් අසාධාරණයිනේ. හැබැයි ඒක ඒ ස්වාමීන් වහන්සේගේ වෙන්න ඉඩක් නැහැනේ. එතකොට උන්වහන්සේට තමන්ගේ දරුව කියලා හරි කියලා හරි එහෙම ගුචරත් උන්වහන්සේට ඉස්මතු වෙන්නේ නැහැ. හැබැයි ඒක සාධාරණ මම කියන කාරණාවට සාපේක්ෂව ඒක අසාධාරණයිනේ. නමුත් ඒක උන්වහන්සේගේ පැත්තේ උන්වහන්සේගේ වැටහීම භාවිතාවකනේ උන්වහන්සේගේ ජීවිත භාවිතයේ තියෙන්නේ. උන්වහන්සේ එහෙමේදීම නෑ. එතකොට අන්න ඒ වගේ ගෝචරත්වයක් ආවට පස්සේ එතෙන්දි ඒක උන්වහන්සේට එහෙම යෙදීම නෑ. එතකොට මොකද වෙන්නේ? අන්න ඒ ලෝකයේ පැත්තෙන් අසාධාරණයි. නමුත් උන්වහන්සේගේ ජීවිත භාවිතය ගත්තට පස්සේ මම කියන එකේ ප්‍රශ්නේ උන්වහන්සේ දැකලා නම් අන්න උන්වහන්සේට ඒක යෙදීමක් වෙන්නේ නෑ. එතකොට ඒක ඉර්ධියක්. එතකොට ඒක සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාරනවා ඒක ඉර්ධියක්. අකමැති දේ කැමති විදිහට යොමු කරන්න පුළුවන්. අර මේ ගොඩාක් ප්‍රසිද්ධ මේ බොහෝ අවස්ථාවකදී කතා වෙන සිදුවීමක් ගැන කතා වෙන්නේ. දැන් අර සාරිපුත්ත රෝගියගේ ඇඟිල්ලේ කැල් ඒ පාටන තෙරුන්වහන්සේ කියලා කාරුණාවක් ගැන ගොඩක් මේ ප්‍රසිද්ධ කතාවක් තියෙනවානේ. එතකොට ඒ සිදුවීමත් බලන්න එතකොට ඒකින් මේ ස්වභාවය දැන් ලෝකයෙන් ඒක හරි අප්‍රසන්න ඒක ඒක නිකන් ලෝකයේ හරි සංසිද්ධි උන්වහන්සේට එහෙම කාමය යෙදීම අකමැතිදී කැමති විදිහට යොමු කරන්න පුළුවන්. මෙන්න මේ කරුණු අපට සමහර පසුකාලීනවාපු කතා තුළින් පවා ඉස්මතු වෙනවා. එක්තරා අවස්ථාවක උත්තරා කියන සිතුදීනගේ ඇඟට ගණිකා තෙල් පකරන්න එනකොට ඒ සිතුදීනිය කල්පනා කරනවා ඒ ගණිකාව තමන්ගේ ස්වාමියා ශ්‍රේෂ්ඨනා එයා කියලා හිතනවා. ඒ කමේ ජීවන උත්තරා කියනට අපි එතකොට මේ කතා කරගෙන ඉන්නේ ආර්ය ඉර්දිය එක්කනේ. එතකොට ඒක සමානාත්මතාවයත් එක්ක දැන් මෙතනදි මේ ලස්සන කතාවක් ඉස්මතු කරනවා. මේ අර උත්තරා කියන සිටුදේනියගේ ඇඟට අර කාන්තාවක් ගණිකා තමන්ගේ කටයුතු කරගන්න පහසු වෙන්න මේ ගණිකාවක් ගෙනල්ලා තමන්ගේ ස්වාමියාට දීලා එතුමිය මේ තමන්ගේ ආගමික කටයුතු වල නිරත වෙනවා. එයා ඊට පස්සේ බලය අල්ලගන්න මොකද කරන්නේ, අර සිටු දියණිය මරන්න ඕන කියලා තෙල් තාච්චියක් අරගෙන ඔළුවට වත් කරනවානේ. එතකොට ඒක යාගේ ස්වභාවය. එතකොට මොකද වෙන්නේ, ඒක මූණිච්චාවට බොරුවට කරන එකක් නෙවෙයි. ඒ මෛත්‍රිය, මෛත්‍රී සංකල්පනාව හිතේ ඇති කරගන්නවා. එතකොට එයාගේ ඒක අර ජීවිත භාවිතයේ ස්වභාවය. ජීවිත භාවිතයේ ස්වභාවයක් තමයි එයාගේ අර බොරුවට මූණිච්චාවට ඇති කරගන්න එකක් නෙවෙයි. එතකොට බලන්න දැන් කල්පනා කරලා මේ ඉන්නේ මරන්න ජීවිතය විනාශ කරන්න එනකොට එයාගේ පැත්තේ එයා හිතන්නේ කොහොමද? අනුබාන චින්තනයේ විශාල ඒ දැක්මේ විශාල පරිවර්තනයක් මේ තියෙන්නේ. එතකොට ඒ දැක්ම කොහොමද වෙන්නේ? තමන්ට මේ විනාශ කරන්න ජීවිතය විනාශ කරන්න එන කෙනෙකුට මොකද කරන්නේ? මේ මෛත්‍රී සිතක් එයාගේ ඇති කර ගන්න. ඒ මෛත්‍රී සිත බොරුවට මූණිච්චාවට ඇති වෙන එක නෙවෙයි, තුලදීම ස්වභාවයක් ඒක. එතකොට ඒක ආශ්චර්යයක් නෙවෙයිද? ලෝකයේ පැත්තෙන් ගත්තට පස්සේ ආශ්චර්යයක් නේ. සාමාන්‍ය කෙනෙකුට හිතන්නවත් පුළුවන් එකමට ඔබ කල්පනා කරලා බලන්නකෝ මොනවහරි එහෙම ජීවිත අත්දැකීමක් එනකොට මොනවහරි එහෙම අවස්ථාවකදී කොහොමද ප්‍රතික්‍රියා දක්වන්නේ කියලා. එතකොට දැන් කෙනෙකුගේ ප්‍රඥාව ඊට පස්සේ එයාගේ ස්වභාවය හඳුනගන්න පුළුවන් කොයි වෙලාවටද? අර පෝතලිය සූත්‍රය, හරි ලස්සන සූත්‍ර දේශනාවක් පෝතලිය සූත්‍රයේ. ඒකේ පෝතලිය බ්‍රාහ්මණයා එයා ගිහිගේ අත්හැරලා තමන්ගේ සියලු ධනධාන්‍ය තමන්ගේ දරුවන්ට බාර දීලා එයා සන්‍යාසී ජීවිතයක් ගත කරන්නේ. බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය කරන ගෘහපතිය කියලා. ගෘහපතිය කියලා ආමන්ත්‍රණය කරාට පස්සේ පෝතලියට හරින මේ ඒක මදි පුංචිකමක්. කැමති නෑ එහෙම ආමන්ත්‍රණය කරනට. ඇයි? එයා සියල්ල අත්හැරලා තියෙන්නේ. සියල්ල අත්හැරපු කෙනෙක් කියලා එයා හිතාගෙන ඉන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කරද්දී අන්න අහනවා, මේ ඔබ කොහොමද අත්හැරලා තියෙන්නේ? මම මේ ජීවත් වෙන්න පුංචි දෙයක් තියාගෙන, මේ ඇඳුමකට ආහාරයකට විතරක් ගැපෙන්න තියාගෙන මම ජීවත් වෙන්නේ. එතකොට කියනවා පෝතලියට, කියනවා මේ ඔබ ඒ විදියට දකින දැක්මක් නෙමෙයි ඇති කරගන්නට ඕන. සතුන්ම දැන් සීල්පද විදියට ගත්තට පස්සේ දැන් සීලයක් ආරක්ෂා කරගන්න කියලා අපි සිල් අරගෙන කටයුතු කරද්දී ඔන්න මේ සතුන් මරන්න අවස්ථාවක් එනවා. අන්න ඒ වෙලාවේ වළකින්නට ඕන. සොරකම් කරන්න අවස්ථාවක් එනවා, ඒ වෙලාවේ වළකින්නට ඕන. අන්න එතකොට ඒ වගේ අවස්ථාවකදී එහෙම සිදුවීමක් වෙනකොට අන්න ඒ වෙලාවට තමයි එයාගේ ස්වභාවය දකින්න ඕන. දැන් සාමාන්‍ය දැන් ඔබ කල්පනා කරන්න මේ ජීවිතේ සාමාන්‍ය විදියට ගත කරනකොට ප්‍රශ්න නැහැ නේද? කවුරු හරි දැන් අපි මෛත්‍රී සිතක් ඇති කරගන්න කියලා අපි සිතක් ඇති කරගන්න ඕන කොයි වෙලාවටද? අපිට මොනවා හරි ගැටීමක් ආපු වෙලාවටනේ. එතකොට ඒ වගේ අකමැති කෙනෙක් ඉස්සරහට එනකොට ඒකට කොහොමද අපේ ප්‍රතික්‍රියා දක්වන්නේ? අන්න සැබෑ ස්වභාවයේ ඉස්මතු වෙන අවස්ථාවනේ. එතකොට බලන්න මොනවා හරි ඒක ඒ වගේ අවස්ථාවකදී මොනවා හරි එහෙම වැරද්දක් සිදු වෙන්න ඉඩක් තියෙන වෙලාවකදී තමයි සංවරභාවයට පත් වෙන්නට ඕන. එතකොට අන්න ඒක සීලය පැත්තෙන් ඉස්මතු කරලා එතකොට ඒක මෙහෙම දැක්මක ස්වභාවයක් එක්ක බලනකොට ඒක ඉන්ද්‍රියක් නේ. ඒක එතකොට මේ මෛත්‍රී සහගත බව ඒක මුනිච්චාවට බොරුවට එහෙම ඇති කරගන්න එක ස්වභාවයක්. එතකොට බලන්න මේ ජීවිත භාවිතයේ ස්වභාවය ගත්තට පස්සේ ඒක සාමාන්‍ය සමාජයට කරන්න පුළුවන් කාරණයක් කියලා අපි හිතන්න වෙනවානේ. සාමාන්‍ය සමාජයේ කෙනෙකුට මොනවා හරි ඒ වගේ අවස්ථාවක් විස්මතු වෙනකොට කොච්චරනම් ඒකත් එක්ක අසහනයට, පීඩාවට පත් වෙලා බාහිරට යොමු වෙලා අඬලා, දොඩලා, වැළපිලා ඒ සඳහා නේද මොකක්ද කරන්න පුළුවන් කියලා කරන්න තියෙන හැම උත්සාහයක්ම ගන්නේ බාහිරින් පිටිසරණ බලාපොරොත්තු වෙන්නේ නේ. හැබැයි මෙන්න වැටහීම් සහගත බවක ජීවිත භාවිතයේ ස්වභාවය කියන එක ගන්නකොට මොකක්ද ඒක සාමාන්‍ය සමාජයේ අය කෙනෙකුගේ ස්වභාවයට එහා ගියපු ජීවිත භාවිතාවක ස්වභාවයක් කියලා ඉස්මතු වෙනවානේ. හැම වෙලේම සමාජයේ දකින්නේ හොඳ නරක, සාධාරණ අසාධාරණ, යහපත අයහපත එක් කෙනෙක් ප්‍රශ්නයක් දකිනවා මිසක් ක්ලේශයක ඉපදීමේ ප්‍රශ්නය දකින්නේ නැහැ. එතකොට බලන්න සාධාරණ අසාධාරණ යහපත අයහපත හොඳ නරක කියන කාරණය තමයි ලෝකයේ මට්ටමින් යම්කිසි කාරණයක් එක්ක හොයන්නේ නේ. දැන් අර මිගසාලා සූත්‍රයේදී මිගසාලාවට කියනවනේ මේ බාහිරින් මනින්න එපා කියලා. එතකොට පුද්ගලයෝ බාහිරින් මනින්න එපා කියනවනේ. එතකොට ලෝකයේ පැත්තෙන් එතකොට මේ මනින්නෙම මොකක්ද? ලෝකයේ පැත්තෙන් හොඳ නරක සාධාරණ අසාධාරණ යහපත අයහපත කියන කාරණා ඔක්කොම ඒ අර බාහිර යොමු වීමත් එක්කම තමයි මැනීමක් සිද්ධ වෙන්නේ. හැබැයි ක්ලේශයේ පැද්දීමේ ප්‍රශ්නේ දකින්නේ නැහැ. ක්ලේශයේ ඉපදුන ප්‍රශ්නය දකිනකොට එයාට ඕන විදියට හරවන්න පුළුවන්. අන්න ලෝකයේ පටික්කුලේ අපටික්කුලේ කළා. එතකොට යම්කිසි ජීවිත අත්දැකීමක් ඉස්මතු වෙනකොට දැන් මෙතන මේ ඉස්මතු කරගෙන ඉන්නේ වැටහීම් සහගත බවක ජීවිත භාවිතාවක්නේ. එතකොට එයාට යම්කිසි එහෙම අවස්ථාවක් ඉස්මතු වෙනකොට දැන් මෙතන මේ උත්තරා කියන සිටු දිනේගේ කතාව ගත්තට පස්සේ අන්න එයාට ඉස්මතු වෙන්නේ එයාගේ සංකල්පනාව මෛත්‍රී සිතක් කොහොමද ඇති වුනේ? එයාට උත්තරාව, ඒ උත්තරාව දැක්කේ මොකක්ද? අර තමන් මේ විනාශ කරන්න ඉන්න සැකිරියක් කියන අදහස දිස්මතු වුනේ. එහෙම නැත්නම් මේ මට තමන්ගේ ස්වාමියා ගාවට ගිහිල්ලා ඒ අවශ්‍ය ඒ අවතේව කටයුතු සිද්ධ කළ උපකාරයක් කරපු කෙනෙක්නේ. එයා නිසා තමයි මම මේ කටයුතු සිද්ධ කරගත්තේ. අන්න එතකොට බලන්න දැක්මෙන්ම ආත්පසම වෙනස් විදියට දකින්න ස්වභාවයන්නේ. එයාට ඉස්මතු වුණේ මොකද්ද? ක්ලේශයක ඉපැද්දීමේ ප්‍රශ්නය තමයි එයාට ඉස්මතු වුණේ. එතකොට අර දැන් ඒක ඇත්තටම බලනකොට හරි අසහන කාරණයක්නේ නේ. දැන් කාන්තාවක් තමන්ගේ ඒ ආගමික කටයුතු සිද්ධ කරගන්න අවශ්‍ය නිසා ගෙදරට ගෙනල්ලා එයාට ඒ පරිසරය හැදුවට පස්සේ එයා මොකද කරන්නේ? අර ඒ ගෙදර ඒ උත්තරාව විනාශ කරන්න මේ තෙල් තාච්චියක් ගෙනල්ලා වක් කරනවා. එතකොට ඒ අවස්ථාවේදී එයාගේ සිතේ ස්වභාවය මොකක්ද? අන්න පිළිකුල් අකමැති සිදුවීමක්නේ. අන්න එයා මොකද කරේ? එයාගේ චින්තනය හදාගත්තා අපටික්කූලේ පටික්කූලේ අපටික්කූල කළා. තමන්ම විනාශ කරන්න එන ලෝකේ අසත්පුරුෂයයි සම්මත, ලෝකේ සල්ලාලයයි සම්මත කෙනා සත්පුරුෂ ගුණවත් විදිහට තමන්ට යහපත කරපු කෙනෙක් බවට තමන්ගේ චින්තනය මෙහෙයවනවා. බලන්න මේක ආශ්චර්යයක් නෙවෙයිද? තර්බාන ජීවිත භාවිතාවේ මේ අධ්‍යාත්මික සුවපත්භාවයක නේද ලෝකයේ සැනසෙල්ලක් ලබන්න කෙනෙකුගේ මේ දැක්ම කියන කාරණය පිරිසිදු කරගෙන වැටහීම් සහගත බවකින් ජීවිත භාවිතාව ගත කරනවා නම් ලෝකයේ ඕනම අවස්ථාවකදී තොර බලන්න බාහිරටනේ හැමතිස්සෙම ඇඟිල්ල දික් වෙන්නේනේ. ජීවිත භාවිතාවේදී හැමතිස්සෙම බාහිරට තමයි ඇඟිල්ල දික් වෙන්නේ. බාහිර කෙනෙක්, බාහිර දෙයක් ලෝකයේ පැත්තෙන් ගනිද්දි නිතරම එහෙම දැක්මක ඉඳගෙන සැනසෙල්ලක් හොයනවා. මොනවා හරි කාරණයක් පදනම් කරගෙන බාහිරින් තමයි නිතරම උත්සාහ කරන්නේ සැනසෙල්ල හොයන්න. අඬල දොඩල වැළපිලා වෙහෙසිලා එහෙම නැත්නම් කවුරු හරි කෙනෙක් පිළිසරණ කරගෙන නේද? ඒ මොන විදියකට කටයුතු කරත් ක්ලේශයක් ඒ ඒ ඒ අවස්ථාවේ දුන ක්ලේශය හඳුනාගෙන අන්න ඒ පිළිකුල් අකමැති අවස්ථාවකදී අන්න යාට පුළුවන් නම් ඒක අපටික්කුල කරන්න පිළිකුල් පිළිකුල් කළ යුතු අවස්ථාවක පිළිකුල් නොවන විදියට ජීවිත භාවිතාවක් ගත කරන්න පුළුවන් නම් වෙනස් කර ගන්න පුළුවන් නම් අන්න ඒක ඒ තමන්ගේ චින්තනය මෙහෙවීමක් නෙවෙන්නේ මෙන්න මේ විදිහට මේ ලෝකයාට දකින්නක හිතන්න පුළුවන් දෙයක්ද බෑ නේද අන්න ඒකයි ඒක ආශ්චර්යයක් වෙන්නේ එතකොට බලන්න අර ආශ්චර්යයක් භූත කාරණා හැටියට අර බාහිරින් බලන දේවල් වලට වඩා ජීවිත භාවිතාවේදී කොච්චරනම් ඒක පරිවර්තනයක් වෙන්න ඕනද මට මතකයි මේ සිදුවීමක් මේ මේක අපේ ස්වාමීන් වහන්සේ මතක් කරපු කාරණය මං හිතන්නේ ප්‍රසිද්ධී කියපු කාරණය අර මේ මේ අධ්‍යක්ීම් හැටියට ඒකෙදි මේ එක ස්ථානයක ආරාධනා කරලා තියෙනවා මේ පින්ක් ගෙදර තාත්තට ආශිර්වාද කරන්න කියලා ආරාධනා කරලා තියෙනවා ඊට පස්සේ ඒකට මේ ස්වාමීන් වහන්සේලා වැඩම කරලා ගොඩක් අසාධ්‍ය මට්ටමේ තමයි මේ ඉඳලා තියෙන්නේ තාත්තා ඊට පස්සේ එනකොට මේ ඒ ගෙදරට උදේ පිරිත් ටිකක් කියලා ඒ ඥානන්ට ආශිර්වාද කරන අදහසින් කරන්නේ එතකොට එහෙම වැඩම කරනකොට මේ ඒ ගෙදර ඒ අය උදේ අවශ්‍ය කරන ඔක්කෝම දාන කටයුතු ස්වාමීන් වහන්සේට බොහෝම ගෞරවයෙන් ඒ දාන කටයුතු පූජ කරලා මේ ඒ තාත්තට ආශිර්වාද කරන්න මේ ස්වාමීන් වහන්සේ ඔක්කොම අවසානයේදී කතා කරලා තියෙනවා. එතකොට මේ අර ඒ ගෙදර ඒ ඇත්තන්ට මේ ඒ වෙලාවේ තමයි මේ ටික වේදනාවට පත් වෙලා කියලා තියෙන ස්වාමීන් වහන්සේ මග වඩිද්දි තමයි මේ ඒ මළගිය ඒ තාත්ත නැති වුණේ කිය. ප්‍රබාණ එක ආශ්චර්ය කාරණා නෙවෙයිද? සාමාන්‍යයෙන් ඒ වගේ අවස්ථාවක් ආවට පස්සේ ස්වාමීන් වහන්සේ මග වඩිනවන එක නතර කරලා ඒකට මොනවා හරි ගෙදරේ අවශ්‍ය කරන කටයුතු සංවිධානය කරලා එහෙම කටයුත්තක් නිසිද්ධ කරන්නේ. නමුත් අන්න ජීවිත භාවිතාව සකස් කරගතිපු ඇත්තන් විදියට විශේෂයෙන් මේ ධර්මය හදාරමින් ප්‍රතිපදාවක් වඩන ඒ මේ දහමක් හදාරන පිරිසක් විදියට අන්න ඒ ප්‍රතිචාර ඇයි එහෙම වෙනස් වුණේ ඇයි අන්න හිතන විදිය වෙනස් නේද දැන් ඒ ඒ වගේ අවස් මේ ලෝකේ මට්ටමින් ජීවිත භාවිතාදී යෙදෙනේ සිදුවෙන්නේ අන්න මොකද වුනේ අර අවස්ථාවේදී අර ඒ ස්වාමීන් වහන්සේ වඩම්මලා ඒ අවශ්‍ය කරන සියලුම අප උපස්ථාන කටයුතු කිසිම අඩුවක් නැතුව සිද්ධ කළ අඩුම තරමේ ඉරියවකින්වත් ඉන්නලා නැහැ. ඔතන ওই වගේම අවස්ථාවක් තියෙනවා මේ වේලුකණ්ඩගේ නන්ද මාතාවගේ ඒ කතාවේදී ඒ තියෙනවා මේ එහෙම අර අර පිරිසක් තමන්ගේ මේ මරණයටපත් වෙලා ඒ ඒ ඒ පණිවිඩේ මම තියාගෙන තමන්ගේ ඒ පණිවිඩේ ඉනේ ගහගෙන අවශ්‍ය කරන දානමාන කටයුතු සිද්ධ කරලා කටයුතු කරා කියලා එතුමිය සිහිපත් කරනවා. ඉතින් මේ තේ වගේ අවස්ථානේනේ. එතකොට බලන්න ජීවිත භාවිතාවේදී අන්න ලෝකේ ආශ්චර්ය කාරණානේනේ. එතකොට ඔබගේ ජීවිතේ මේ ලෝකයේ තුල කටයුතු කරද්දී මේ වගේ අත්දැකීම් හොන්න තරම් එමු. එතකොට අන්න ඒ ජීවිත භාවිතාවේදී කටයුතු කරන ස්වභාවයේ හාත්පස වෙනස් වෙනවා. කලින් ඇතැම් වෙලාවට ඒ වගේ අවස්ථාවක් ඉස්මතු වෙනකොට ගොඩාක් මේ වේදනාවට පත් වෙලා කෑ ගහලා අඬලා දොඩල වැළපිලා නේවට මුහුණ දෙන්නේ. හැබැයි වැටහීම් සහගත බවත් එක්ක ජීවිතයේ ස්වභාවය පිළිබඳ වැටහීමත් එක්ක මොකද වෙන්නේ? අන්න එහෙම ඒ ක්ලේශයක් ඉපදුනාට පස්සේ එහෙම ඒ අසහනයට පීඩාවට පත් වෙන්නේ නැතිව ඒ අවශ්‍ය කටයුතු බොහොම කළ යුතු ආකාරයට කරනවා. එතකොට ක්ලේශී ඉපැද්දීමේ ප්‍රශ්නය දකින්නේ නැහැ. ක්ලේශී ඉපදුණු ප්‍රශ්නය දකිනකොට එයාට ඕන විදියට හරවන්න පුළුවන්. අන්න ලෝකේ පටික්කුලේ අපටික්කුලේ කළා. තමන්ම විනාශ කරන්න එන ලෝකේ අසත්පුරුෂයයි සම්මත, ලෝකේ සල්ලාලයයි සම්මත කෙනා සත්පුරුෂ ගුණවත් විදිහට තමන්ට යහපත කරපු කෙනෙක් බවට තමන්ගේ චින්තනය මෙහෙවනවා. මෙන්න මේ විදියට මේ ලෝකයාට දකින්නක හිතන්න පුළුවන් දෙයක්ද? බෑ නේද? අන්න ඒකයි ඒක ආශ්චර්යයක් වෙන්නේ. අන්න ඒකයි ඒක ඉර්ධියක් වෙන්නේ. ඒ කාරණාව වෙන්නේ මේ ලෝකේ ඇත්ත තේරුම් ගත්ත කෙනෙකුට. ඒ කාරණාව වැටහෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ උණුසුමක් ලැබෙන කෙනෙකුට. ඒ කියන්නේ මම, මට, මගේ කියන ප්‍රශ්නේ වැටහිච්ච කෙනෙකුට. අන්න එයාට පුළුවන් මේ ලෝකේ ඕන විදියට හසුරුවන්න. මේ ලෝකය කියන කාරණාව හැදෙන්නේ මම මත පාදක වෙලා නම්. මම කියන කාරණාවේ ප්‍රශ්නය දැක්කා නම් එයාට මේ ලෝකේ වෙනස් විදිහට හසුරුවන්න බැරිද? හසුරුවන්න පුළුවන්. මේ කීර්තියක් නෙමෙයි. එතකොට බලන්න ජීවිත භාවිතාවේදී දැන් බලන්න මේ දහමක් කියන කාරණේ ජීවිතේ හොරුවක් කරගන්න කනකට මෙවන් ප්‍රතිපදාවක් කෙනෙකුට ඇහෙනවා කියන්නේ කොච්චර වටින කාරණයක්ද? සත්පුරුෂ ඇසුරක් ජීවිතයකට ලැබෙනවා කියන්නේ කොච්චර වටින කාරණයක්දනේ? අවුලෙන් අවුලට පත් වෙලා ගැට ගැහිලා ඒවත් එක්ක විවිධ ප්‍රතිපදාවන් භාවිතා කරමින් අසහනයට පීඩාවට පත් වෙලා ඉන්න ලෝකයක ප්‍රතිපදාවක් ජීවිතයට එකතු වෙලා ඒ මම කියන වැරද්ද, මම, මට, මගේ ප්‍රශ්නය ගැටහිච්ච කෙනෙක් කියන්නේ ඒ ශාසනය උණුසුම ලබපු කෙනෙක් නෙනේ. එතකොට අර ලෝකය කියන අර දැඩිව ගන්න ස්වභාවය එයාගේ ඉක්මවලා නේනේ. එතකොට එයාගේ හැම වෙලාවකම ජීවිත භාවිතාවේදී ප්ලේස් එකක් තමයි ඉස්මතු වෙන්නේ නේ. එතකොට එහෙම ජීවිත භාවිතාවක ඉන්න කෙනෙකුට බලන්න කොච්චරනම් සැනසෙල්ලක් ජීවිත භාවිතයේදී ඉස්මතු වෙනවදනේ. දැන් මොන විදියකට මේ ප්‍රතිපදාවක් එක්ක යම්කිසි කෙනෙක් කටයුතු කරනවා නම් ඒ කටයුතු කරගෙන යනකොට ජීවිතයේ අත්දැකීම් මේ මොනවදනේ? ජීවිතයේ අත්දැකීම් සැප, දුක්, නොදුක් නොසුව මේ විදියට මොනවා හරි ජීවිත භාවිතාව ගත්තට පස්සේ ඔය අත්දැකීම් ටිකනේ ජීවිතය කියලා කියන්නේනේ. එතකොට මම කියන කාරණාව පදනම් කරගෙන මේව ඉස්මතු වෙනවා කියලා දැක්මක් ඇති වෙලා තියෙනවා නම් එතකොට ඒ ජීවිත භාවිතය ගත්තට පස්සේ කොච්චර සැනසෙල්ලක්දනේ? අන්න එවැනි කෙනෙකුට තමයි මේ ලෝකය කියන කාරණාව හැදෙන්නේ මම මත පාදක වෙලා නම්. එතකොට මම කියන ප්‍රශ්නය දැක්කනම් එතකොට අන්න ඇතුළතකට සිහියක් පිහිට වීම කියන කාරණේනේ. ඇතුළත බාහිරකට යෙදෙන්නේ නැහැ නේනේ. එතකොට ඇතුළත ඒ ක්ලේශය කියන කාරණේ මොනවා හෝ ගෝචරත්වයක් අත්දැකීමක් පදනම් කරගෙන ජීවිත භාවිතාවක් යෙදෙනවා නම් අනේයාට මේ ලෝකේ වෙනස් විදියට හසුරවන්න පුළුවන් නේ. මේක ඊරුදියක් නේ. එතකොට බලන්න කවුරු හරි බනින්දි ගහද්දි චෝදනා කරද්දි නේ මොන විදියකට අත්දැකීමක් ආවා. ඊට පස්සේ අර උත්තරා කියන සිටු දියණිය මරන්න යද්දි එයා සම්පූර්ණේ දැක්ම වෙනස් කරගත්තනේ නේ. ඊට පස්සේ ඔයි වගේ මේ සෑම අත්දැකීමක්ම පදනම් කරගෙන ඒවට ප්‍රතික්‍රියා දක්වන්නේ ආත්පස වෙනස් විදියට. ලෝකේ දැඩිවල්වාගෙන ඉන්න කෙනෙකුට එවැනි අවස්ථාවකදී අසහනයට පීඩාවට පත්වීමයි සිද්ධ වෙන්නේ. ඇයි හැමතිස්සෙම බාහිරට තමයි ඇඟිල්ල දික් වෙන්නේ, තමන්ගේ පැත්තට නෙමෙයි. මේක ලෝකයාට ඉර්ධියක්. හැබැයි දහමත් එක්ක දහමට යොමු වෙන දෙන්නෙක් එක්ක ගත්තාම ඒක සමානාත්මතාවයක්. අන්න බලන්න, එතකොට දැන් ඒ දහමේ ස්වභාවය ගත්තට පස්සේ, ඒ ජීවිත භාවිතාව ගත්තට පස්සේ ඒත්තම් ජීවිත ස්වභාවය සමානයි. ඒක ආශ්චර්යයක්ද නෑ. එතන ඒ ජීවිත ගත්තට පස්සේ ඒ ඇත්තන්ට ඒක ආශ්චර්ය නෙවෙයි. ඒක ලෝකයාට තමයි ඉරුදියක් වෙන්නේ. හැබැයි අර බලසංගහවත්ත සූත්‍රයේ අරගෙන ඉස්මතු කරන්න යදනේ සාමිනහන්සි, සෝවාන් අයහා සමානයි, සකදාගාමි අයහා සමානයි, අනාගාමි හා සමානයි, අරහත්වය හා සමානයි. අන්න පටික්කූලදේ අපපටික්කූල විදියට දකින්න පුළුවන්. එතකොට එයාට පටික්කූල මුල් කරගෙන යෙදෙන්නා වූ ප්‍රශ්නය, ඒ කියන්නේ අකමැත්ත මුල් කරගෙන යෙදෙන්නා වූ ප්‍රශ්නය, අප්‍රිය අමනාප බව මුල් කරගෙන යෙදෙන්නා වූ ප්‍රශ්නය එයාට යෙදෙන්නේ නැහැ. එතකොට අර පටික්කූලේ අපටික්කූල විදිහට දකින දැක්මක් නේ එතන ඉස්මතු වෙන්නේ නේ. එතකොට එයාට ඒ අකමැත්ත මුල් කරගෙන, අප්‍රිය අමනාප බව මුල් කරගෙන යෙදෙන ඒ ප්‍රශ්නය ඒ විදිහට එයාට යෙදෙන්නේ නැහැ. අන්න ක්ලේශයේ ඉක්මවීමේ තව ක්‍රමයක්. විතක්ක සන්තාන ආදී සූත්‍ර දේශනා තුලත් ඒ විදිහේ ක්‍රම පැහැදිලි කරනවා. එතකොට ඒ ක්‍රමවලට යා යුත්තේ අර මම කියන යෙදීමේ, මට කියන ලැබීමේ ප්‍රශ්නය එක්ක එයාට ජීවිතයේ යෙදීමේ ක්ලේශය වැටහෙන තැනදී. එතකොට අර විතක්ක සන්තාන සූත්‍රවලදී එහෙම අකමැති අවස්ථාවක් එනකොට කොහොමද ඒවයින් අත් මිදෙන්න කියලා නිස්මතු කරන්නේ නේ. එතකොට එහෙම කරන්නේ කොහොමද? මෙන්න මේ කියන යෙදීම, මම කියන යෙදීමේ, මට කියන ලැබීමේ ප්‍රශ්නය එක්ක එයාට ජීවිතයේ යෙදීමේ ක්ලේශය වැටහෙන තැනදී. එතකොට ක්ලේශයක් විදියට තමයි ඉස්මතු වෙන්නේ නේ. එතකොට අර වැටහීම් සහගත බවකින් යුක්ත ජීවිත භාවිතාවක් යෙදෙනකොට අන්න එයාගේ දැක්මේ ස්වභාවයට යම්කිසි ගෝචරත්වයක් ඉස්මතු වෙනකොට අන්න ඒ ගෝචරත්වයේ ඉස්මතු වෙන ක්ලේශයක් විදියට අන්න ඒ ක්ලේශය දුරු කරන ක්‍රමවේදය තමයි මෙතනදි මේ පැහැදිලි කරන්නේ. ජීවිතයේ යෙදීමේ ක්ලේශය වැටහෙන නුවණක් එයා භාවිත කරනවා. අන්න එතකොට මොකද වෙන්නේ? අර ආශ්‍රවයන් වලට එන්න ඉඩක් නැහැ. ආශ්‍රව ගලාගෙන ඉන්න ඉඩක් නැහැ. අන්න සබ්බාසව සූත්‍රයේ පැහැදිලි කරන සංවරයෙන් ආශ්‍රව ප්‍රහාණය කරන වැඩපිළිවෙලට යොමු වෙනවා. එතකොට බලන්න සබ්බාසව සංවර පරියායම් කෝබික්ක වේදේසිස්සාමිනේ කියන දේ පටන් ගන්නනේ. එතකොට සබ්බාසව සූත්‍රයනේ. එතකොට මේ කතා කරන්නේ කොතෙන්දද? ජීවිතයේ යෙදීමේ ක්ලේශයේ වැටෙන නුවණක් කියා භාවිත කරනවා. අන්න එතකොට තමයි අර ආශ්‍රවයන් වලට එන්න ඉඩක් නැත්තේ. එතකොට බලන්න මේ වැටහීමෙන් යුක්ත ජීවිත භාවිතාවකට තමයි ඒ මේ වගේ භාවිතාව ඉස්මතු කරන්න. එතකොට මෙතනදි කියනවා සංවරයෙන් ආශ්‍රව ප්‍රහාණය කරන වැඩපිළිවෙලට යොමු වෙනවා. දැන් ඔන්න ඇස, කන, නාසය, දිව, කය, මනස කියන මේ කරුණුවස්සේ ඔය විදියට එනකොට ප්‍රියදේ අප්‍රියදේ එනකොට මේ කරුණු එක්ක ලැබගන්න ගැටෙන්න තියෙන මේ දෙපැත්තට යන්නේ නැතිව ආශ්‍රවල පැවැත්මකට එන්න ඉඩක් නොවන වැඩපිළිවෙලක් වෙනවානේ. ඒකේ ඉර්ධියක්. එතකොට බලන්න ජීවිත භාවිතාවේදී ප්‍රිය අප්‍රිය දේවල් කොහොමද ඉස්මතු වෙන්නේ? ඇසට රූපයක් දකිනකොට, කනට ශබ්දයක් අහනකොට, නාසයට ගඳ සුවඳක් ආග්‍රහණය වෙනකොට, දිවට රසයක් දැනෙනකොට, කයට පාසක් දැනෙනකොට, මනට ධම්මයක් දැනගන්නකොට, ඉතින් හිතනකොටනේ. එතකොට මෙන්න මේවයි මොකද වෙන්නේ? ප්‍රියදේ අප්‍රියදේ ඉස්මතු වෙනවානේ. එතකොට ප්‍රියදේත් එක්ක ඇලෙනවා, අප්‍රියදේත් එක්ක ගැටෙනවා. එතකොට මේ දෙපැත්තටම යන්නේ නැතිව. එතකොට සම්පූර්ණ මේ ජීවිත පැවැත්ම නේද මේ කිව්වේ? අපි හැමෝගෙම ජීවිත සම්පූර්ණම ජීවිත පැවැත්ම ගැන නේද මේ කියන්නේ? එතකොට ඇලෙන්න ගැටෙන්න තියෙන මේ දෙපැත්තට යන්නේ නැතුව ආශ්‍රවල පැවැත්මකට එන්න ඉඩක් නොවන වැඩපිළිවෙලක් වෙනවා. ඒක ඉර්ධියක්. තුරබාණී දැක්ම භාවිතාවෙද්දී මේ වැරද්ද දැක්කනම් අන්න එවැනි ජීවිතයකදී මොනවා හෝ ගෝචරත්වයක් ඉස්මතු වෙනකොට අන්න ඒ ආශ්‍රවවල පැවැත්මට එන්න ඉඩක් නැති වෙන ස්වභාවයක් වෙනවා. ඒක ඉර්ධියක්. සාරිපුත්ත උත්තමයන් වහන්සේ වදාරන්නේ ඒකයි. ඒක ඉර්ධියක් කියලා. එතකොට අපටික්කූල දෙයක් එනකොට ඒක පටික්කූල හැටියට දකින්න පුළුවන්. මම කියන යෙදීම මත තමයි මේ කාරණාව ආවේ. අන්න ඒ වින්දනයේ ලැබගෙන ඉන්න ගතිය අතික්‍රමණය කිරීමේ චින්තනයක් එයාට තියෙනවා. මම කියන ප්‍රශ්නයත් එක්ක ක්ලේශයේ ප්‍රශ්නය දැකපු තැනදී මෙන්න මේකට තමයි දැක්ම කියන්නේ. දැක්ම සංකල්පයක් නෙමෙයි. දැක්ම මම ප්‍රශ්නයේ බව නම් ක්ලේශයේ ප්‍රශ්නයක් වෙලා තියෙනවා. බාහිර දෙයක් නෙමෙයි. අන්න සංවරයෙන් ආශ්‍රව ප්‍රහාණය වෙනවා. එතකොට බලන්න අපටික්කූල දෙයක් එනකොට, පිළිකුල් නැති දෙයක් ඉස්මතු වෙනකොට ඒක පිළිකුල් හැටියට දකින්න පුළුවන්. මම කියන යෙදීම මත තමයි මේ කාරණාව ආවේ. දැන් අර පිළිකුල් දෙයක් පිළිකුල් නැති දෙයක් විදියට දකින විදියනේ මුලින් කතා කරේ. දැන් මෙතනදී කතා කරනවා පිළිකුල් නැති දෙයක් පිළිකුලක් හැටියට දකින්න විදිහක් නේ. එතකොට ඒක ආවේ කොහොමද? මම කියන යෙදීම මත තමයි මේ කාරණේ ආවේ. අන්න එතකොට එයාට චින්තනයක් තියෙනවා මෙන්න මේක මම කියන ප්‍රශ්නයත් එක්ක ක්ලේශයේ ප්‍රශ්නය තමයි දකින්නේ. මෙන්න මේකට තමයි දැක්ම කියන්නේ. එතකොට අන්න සංවරයෙන් ප්‍රහාණය වෙන්නේ කොහොමද? ඒ විදිහ යම්කිසි ගෝචරත්වයක් ආවට පස්සේ අන්න ඒ අවස්ථාවට එයාගේ දැක්ම භාවිතා වීමත් එක්ක ආශ්‍රවයන් ප්‍රහාණය වෙනවා. ඊළඟට පටිසේවණයෙන් ආශ්‍රව ප්‍රහාණය වෙන්නේ කොහොමද? පටිසේවණය කියන්නේ භාවිතයෙන් ජීවිතයේ යෙදීමෙන් පටිසේවණය කරන්නේ නැතිව ඉන්න බෑ. ඒ කියන්නේ පටිසේවනා කියලා කියන්නේ භාවිතා කරනවා කියන්නේ. එතකොට භාවිතා යම්කිසි ජීවිත භාවිතයේදී යම්කිසි භාවිතාවක් කරන්නට ඕන, ඒක භාවිතා කරන්න ඕනනේ, මග හරින්න බෑ. ඒ මොනවද? ඒ කියන්නේ කන්නේ නැතුව ඉන්න බෑ, ඇඳුම් අඳින්නේ නැතුව ඉන්න බෑ, බෙහෙත් කරන්නේ නැතුව ඉන්න බෑ, සේනාසනයක ගේක වාසය කරන්න නැතිව ඉන්න බෑ. හැබැයි ඒ කාරණාව පවා අන්න ඒ යෙදීම එක්ක ඒ ආහාරය ගැනීම කියන කාරණාවේ කෘත්‍ය එක්ක ලෝකයේ යෙදීමේ කෘත්‍ය එක්කයි දකින්නේ. මම කියන කාරණාව මත මේ ප්‍රශ්නය ආවා. මේක ප්‍රශ්නයක් යෙදෙන්න වෙනවා. මම කෑම කන්නේ නැහැ, ඇඳුම් අඳින්නේ නැහැ, මම මේක ඉන්නේ නැහැ. ඒකෙන් අනිත් පැත්තට මොකද්ද? මම ඒක රැකගන්නමයි. ඒත් මම පාදක කරගෙනමයි මගේ ප්‍රශ්නයක්නේ. මට ඕව එපා, මම ඕවට ඇලෙනවා, මට ඕව එපා, ඒත් මට ප්‍රශ්නයක්. මම කියන කාරණාව එක්කමයි. හැබැයි මම කියන කාරණාවේ ප්‍රශ්නය දැක්කනම් එයා පටිසේවනය කළ යුතුමයි. අතික්‍රමණය කරන්න බෑ, පටිසේවනය කරනවාමයි. එයා පටිසේවනය කරන්නේ අර දැක්මේ. මෙන්න මේ පැවැත්ම, මෙන්න මේ කාරණාව පිණිස තමයි මේ දේ වෙන්නේ. එතකොට මොනවා හරි කාරණයක් භාවිතා කරන්න ඕන නම් ඒ කාරණේ භාවිතා වෙනවා. හැබැයි වැරද්ද දැකලානේ. එතකොට ජීවිතයේදී ආහාර ගැනීම, ඇඳුම් පැළඳුම් ඇඳීම, බෙහෙත් කර ගැනීම, ජීවත් වෙන වාසික ජීවත් වීම, ඒව භාවිතා නොකර බැහැනේ නේ. ඒව භාවිතා කරනවා. හැබැයි ප්‍රශ්නය දැකලා එතකොට ඒකත් එක මොකද වෙන්නේ බලන්න. කොච්චර ඒ ජීවිත භාවිතාවේදී භාවිතා කළ යුතු අවස්ථාවේදී ඒක භාවිතා කරනවානේ. එතකොට ආහාර ගන්නකොට ඒකේ අර්ථය දැනගෙන, ප්‍රමාණය දැනගෙන මොකටද මේ ආහාරය ගන්න. එතකොට ඒක අර විමසීමෙන් යුක්තව ඒ කටයුත්තට යෙදෙනකොට මොකද වෙන්නේ? ඒකට ඇලීම ගැටීම කියන කාරණේ ඒකත් එක්ක යන්නේ නැහනේ. දැන් ආහාර ගැනීම කියන එක නොකර ඉන්න බැහැනේ. ඒක භාවිතා කරන්නට ඕන. එතකොට ඒක ලියුතු අවස්ථාවේදී ඒක භාවිතා කරගෙන ඒකත් එක්ක ඒ කටයුතු සිද්ධ කරනවා. හැබැයි ඒකත් එක්ක ඇලීම ගැටීම කියන කාරණේ යන්නේ නැහැ. එතකොට බලන්න මේ ජීවිතේ කොච්චර සුන්දරයිද? කෙනෙකුගේ ජීවිතේ කොච්චර සුන්දර සැනසෙල් මේ මේ ගත කරන ජීවිතේ කොච්චර සැනසීමක් ජීවිතයට එනවදනේ. තමන්ට තියෙන දේ භාවිතා කරගෙන ඒක ලැබෙන දෙයකින් සැනසෙන්න පුළුවන් ජීවිතය යන්නේ. එතකොට ආහාරයේ දිගපළල රස නොරස ගැන හොයන්නේ නැහැනේ නේ. ඊට පස්සේ අඳින ඇඳුමේ ඒක කොච්චර ඒ ගැන මේ ඒ භාවිතා කරන්න අවශ්‍ය විදිහට ඒක භාවිතා කරනවා නේ. ඊට පස්සේ ලෙඩ දුකක් අසනීපයක් ලැබුණාට පස්සේ ඒක මේ කය පවත්වාගෙන යන්නට ඕන නේනේ. ඒක නිසා ඒක භාවිතා කරනවා. ඊට පස්සේ ජීවත් වෙන හේවණක් ඕනනේ. එතකොට ඒක සුදුසු විදියට තමන්ගේ හැකියාව මත ඒක භාවිතා කරනවානේ. එතකොට ඒකත් එක්ක අර ඇලීම ගැටීම කියන කාරණේට යන්නේ නැහැ. බලන්න එතකොට මේ ප්ලේස්යක් හැටියට මේ දේවල් ඉස්මතු වෙනවදනේ. එතකොට යම්කිසි කාරණයක් එක්ක බාහිරට අවධානය යොමු කරලා ජීවත් වෙනවද, එහෙම නැත්නම් ඒක භාවිතා කර යුතු අවස්ථාවේදී ඒක ක්ලේශයක් හැටියට දැකලා ඒක මම කියන පදනම් කරගෙන මට ඇති වෙන ඒ ස්වභාවයන් දිහා බලලා ඒවත් එක කටයුතු කරනවද කියලා අපි හොඳට ඒ ක්ලේශයක් හැටියට දැකලා ඒකත් එක්ක කටයුතු කරනවා නම් ඒකත් එක්ක අර ඒ ඉක්මවන පැත්තක සමීප වීම තමයි සිද්ධ වෙන්නේ. ඊළඟට ඉවසීමෙන් ප්‍රහාණය කිරීම. ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතු කරුණු තියෙනවා. කායික රෝග, අනුන්ගේ වචනපත, අනුන්ගේ චර්යාව, මෙන්න මේ විදිහේ කරුණු ගොඩක් පෙන්නනවා ඉවසීම කියන කාරණාවට. ඉවසීම කියනකොට ඇතුලෙන් ගැටෙනවා කියන එක නෙවෙයි. තොර බලන්න මේ යම් ආශ්‍රව ප්‍රහාණය කිරීම කියන කාරණේදී වැටහීම් සහගත බවකින් යුක්ත ජීවිත භාවිතාවක ඉන්න කෙනෙකුට මෙන්න මේ වගේ කාරණයක් කාරණාවක් ගෝචරත්වයක් හැටියට ඉස්මතු වෙනකොට ඒ මොනවද? කායික රෝග. මොකක්ද කරන්න පුළුවන්? කායික රෝගයක් භාවිතා කිරීමක් කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඒකට මේ සංවර කරන්න පුළුවන්ද? එහෙම බැහැනේ. කායික රෝගයක් ආව නම් ඒක ඉවසීමෙන්ම තමයි ප්‍රහාණය කරගන්න වෙන්නේ. ඒක ඒ අවශ්‍ය කරන ප්‍රතිකාර කරමින් ඒක ඉවසීම කියන කාරණේ තෙන් ඉස්මතු වෙන්න ඕනනේ. ක්ලේශයක් හැටියට ඉස්මතු වෙනකොට බලන්න ඒක ඉවසීමත් එක්ක ඒක ප්‍රහාණය. අනුන්ගේ වචනපත මොනවා හරි කණු පරලු බස් එනකොට ඒවත් එක්ක මොකද වෙන්නේ? ඒක අර ක්ලේශයක් හැටියට දකින්න පුළුවන් නන්නේ. කවුරු හරි මොනවා හරි හිත පීඩා දෙන විදිහට වචන භාවිතා කරනවනම් මොනවා හරි එහෙම ඉස්මතුවක් වෙනකොට මොකද වෙන්නේ? ඒවත් එක්ක අර ඇලෙන ගැටෙන පැත්තට යන්නේ නැහැ. අර හිතන ගතිය කියන කාරණේ ඉස්මතු වෙනවනම් ක්ලේශය කියන කාරණේ ඉස්මතු වෙනවනම් දැන් ඔන්න කවුරු හරි මොනවා හරි නොගැලපෙන කතාවක් හිත පීඩා දෙන වචනයක් මොනවා හරි අහන්න කියනවනම් මොකද වෙන්නේ? මේ අහවල් පුද්ගලයා මෙයා කලිනුත් මෙහෙමයි මේ විදියට මෙයා තැනතන මේ කටයුතු කරන කොහොම හෝ නේද යන්නේ. හැබැයි ඒ වෙලාවේදී ඒ පුද්ගලයාගේ ක්ලේශයයි ඉස්මතු වෙලා තියෙන්නේ. ඊළඟට මේ ඒ හැටියට දකින්න පුළුවන් නම් ක්ලේශය හැටියට. එහෙම නැත්නම් ඒ වගේ අවස්ථාවකදී අපි බාහිර ඉන්නේ මනින්න හදන්නේ. හැබැයි ඇතුළතකට බැලුවොත් එහෙම මේ ඒ ඇතුළත තමන්ගේ පැත්තට යොමු වෙලා බැලුවොත් එහෙම මොකද වෙන්නේ? මෙන්න මේ විදිහ කරුණු ගොඩාක් පෙන්නනවා ඉවසීම කියන කාරණාවට. ඉවසීම කියද්දී ඉවසීම කියනකොට ඇතුළෙන් ගැටෙනවා කියන එක නෙවෙයි. හැබැයි ප්‍රශ්නයක් එනකොට ප්‍රශ්නයක් බව දැනගෙන ඒකට අනුව වෙන ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. අන්න ඒකත් ක්ලේශයක් බව දැනගත්. දැන් බලන්න මොනවා හරි නොගැලපෙන වචනපතයක් අහුනොත් එහෙම කිසිම වචනයක් එළියට දාන්නේ නැහැ. හැබැයි මොකද වෙන්නේ? ඇතුළත විතර්ක ඇති කරගෙන ඇතුළත විශාල ගැටීමක් ඇති වෙනවනේ. එතකොට මෙතන මොකද්ද කියන්නේ? ඉවසීම කියනකොට ඇතුළෙන් ගැටෙනවා කියන එක නෙවෙයි. ප්‍රශ්නයක් කෙනකොට ප්‍රශ්නය ප්‍රශ්නයක් බව දැනගෙන ඒකට අනුව ප්‍රතිචාර දක්වන්නේ නැහැ. අන්න ඒකත් ක්ලේශයක් බව දැනගත්. දැන් ඒක මුල් කරගෙන ආශ්‍රව වෙන්නේ නැහැ. කිසිදු විදිහකින් ප්‍රතිචාර දක්වන්නේ නැහැ. ඒතකොට බලන්න එළියට වචන පාවිච්චි කරන්නෙත් නැහැ මොනවා හරි එවැනි අවස්ථාවකදී. ඒ වගේම ඇතුළතින් කැටීමක් ඇති කරගන්නේ නැහැ. ඒ කෙනාට හෝ ඒ දේට හෝ බාහිර කිසිදු කාරණාවක් ඔස්සේ ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. කයින් වචනයෙන් මනසින් කිසිම කාරණාවකින් ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. ඉවසන්න ඕන කාරණාවේදී යන්න ඉවසීම කියන කාරණාව යෙදෙනවා. අහන්න බලන්න. ඉවසන්න ඕන තැනදී ඉවසන්න ඕනනේ. දැන් ඉවසීම කියලා අපි භාවිතාවක් කරනකොට ඉවසීමෙන් කටයුතු කරනවා කියලා කියන්නේ මොකද්ද? ඉවසන්න ඕන තැනදී ඉවසන්නට ඕන. අන්න එතකොට සිතින් කයින් මනසින් සිතින් කයින් වචනයෙන් ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. ඒක බාහිරට බාහිර ප්‍රශ්නයක් හැටියට බාහිර දෙයක් හැටියට ගන්නෙ නැහැ. ඒක ලස්සනට පෙන්නනවා කය හරන තියුණු වේදනා අනුන්ගෙන් ලැබෙන ඉතාම අකමැති වචන තමන් අකමැති විදිහට සිදුවෙන කාරණා මේ හැම එකක්ම ඉවසනවා. ඒක බලන්න තියුණු වේදනා අනුන්ගෙන් ලැබෙන ඉතාම අකමැති වචන අකමැති විදිහට සිදුවෙන කාරණා මේ හැම එකක්ම ඉවසනවා. ඉවසද්දී ඒකට ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. ආශ්‍රව වෙන්න ඉඩක් නැහැ. ඉවසන් නැතුව එතන ඉන්නත් බෑ. ඉවසන්නේ නැත්නම් මේ කොයාට ඒකට ප්‍රතිචාර දක්වන්න වෙනවා. මොන් එතකොට ඒ වගේ ගෝචරත්වයක් ආවට පස්සේ එතකොට කය මොනවා හරි එක්ක දණු මුගුරු වලින් ආයුධ වලින් ওই විදිහට මොනවා හරි වේදනාවක් නේ. ඊට පස්සේ වචන වලින් ඊටම පහත් විදිහට අකමැති වචන භාවිතා වෙද්දී මොනවා හරි කාරණාවක් වෙනකොට ඒක ඉවසීම කියන කාරණය වෙන්නට ඕන ක්ලේශයක් හැටියට දැකලා ඊක ඉවසන්නේ නේ. ක්ලේශයක් හැටියට ඒක දැකලා ඉවසද්දී අන්නර වැටහීම් සහගත බවක ජීවිත භාවිතාවක් වෙනකොට නේද එහෙම හිතන්න පුළුවන්. එහෙම නැත්තම් මොකද වෙන්නේ? ඒකට ප්‍රතිචාර දක්වන්න වෙනවා. නැත්නම් ඒව නොයන විදිහට ඒක මගහරින්න වෙනවා. ඒක මගහරින එකක් නෙමෙයි. ඒක ඉවසීමෙන් ප්‍රහාණය කළ යුත්තක්. ප්‍රබාණී ඒ වගේ දැන් කය හරහා තියුණු වේදනාවක් දෙන ඒ වගේ ගෝචරත්වයක් එනකොට ඒක මගහැරීම කියන කාරණේ නෙවෙයි. ඒකත් එක්ක ඒ ඉවසීම කියන කාරණේ තමයි ඉස්මතු වෙන්නේ නේ. කවුරු හරි එහෙම අකමැති වචන එනකොට ඒකත් එක්ක මොකද වෙන්නේ? අයි දැන් මේ ඇතුළත පිරිසිදු වැටහීම් සහගත භාවයක් එක්ක ජීවිත භාවිතාවන්නේ නේ. එතකොට ඒවත් එක්ක අර ඒවත් එක යන ගතිය වෙන්නේ නැහැ. ඒතකොට ඇතුළතින්ම එහෙම ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. එතකොට අන්න එතකොට මොකද වෙන්නේ? මෛත්‍රී සහගත සිතක් භාවිතා වෙන්නේ නේ. කරුණා සහගත සිතක්, මුදිතා සහගත සිතක්, උපේක්ෂා සහගත සිතක් තමයි භාවිත වෙන්නේ. ඒක මගහරින එකක් නෙමෙයි. ඒක ඉවසීමෙන් ප්‍රහාණය කළ යුත්තක්. ඊළඟට මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව පිළිබඳව පෙන්නනවා. ඡන්ද හස්තේන්, මහා ප්‍රපාත, කටුලැහැබ, පාප මිත්‍රයා ආදී මෙන්න මේ කාරණාවන් මගහරින්න ඕන කියනවා. මේ කාරණාවන් යෙදීම සුදුසු නැහැ. ඒකත් එයා දකිනවා. ඒකත් එක්ක හිටියට මට ප්‍රශ්නයක් නැහැ. දැන් හැම වෙලේම මට ප්‍රශ්නයක් නැහැ කියන තැනම මගේ ප්‍රශ්නය යෙදිලා. එතකොට බලන්න මොනෝhari අධ්‍යක්ීමක් වෙනවා මගහැරිය යුතු අවස්ථාවක් ඉන්න ඡන්දහස්තේ මහා ප්‍රපාත කටුලැහැබ පාප මිත්‍රයා එතකොට මෙන්න මේ වගේ ගෝචරත්වයක් එනකොට මට ප්‍රශ්නයක් නැහැ එතකොට මට ප්‍රශ්නයක් නැහැ කියලා දැන් අලියෙක් එහෙම වෙනවනම් ඉස්සරහට මට ප්‍රශ්නයක් නැහැ කියලා මම සිල්වත් කෙනෙක් මම ප්‍රතිපදාවක් වඩන කෙනෙක් එහෙම කියලා ඉස්සරහට ගියොත් මොකද වෙන්නේ එයා ඉතින්දී ලොකු හානියක් වෙනවනේ මට ප්‍රශ්නයක් නැහැ කියලා එහෙම මේ ඒ ඒ වෙලාවට එහෙම අගහරින්න ඕනනේ දරුණු බල්ලෙක් එළවගෙන එනකොට මොකද වෙන්නේ එම අගහැරින්නේ මගහැරිය තුරට මඟ හරින්න ඕනනේ ඊට පස්සේ පාප මිත්‍රයන් නේද ජීවිත භාවිතාවත් එක ගනිද්දි ඒ වගේ පවිටු මිතුරන් ජීවිත ජීවිතයට එකතු වෙනවා නම් අන්න මගහැරීම කරන්නට ඕනනේ අන්න මගහැරිය යුතු කාරණාව පිළිබඳව යාගේ නුවණක් වෙනවා මේ කාරණාව මගහැරිය යුතුයි කියලා අන්න එතකොට මම බව යෙදීමේ ප්‍රශ්නය දැක්කනම් මට ප්‍රශ්නයක් නැහැ කියන කතාව එන්නේ නැහැ. ඒ යෙදීමේදී මගහැරීම සිදු වෙනවා. එතකොට තමන් තහවුරු වෙනවා කියන කාරණේ නෙවෙයිනේ. මගහැරිය යුතු අවස්ථාවට එනකොට මෙන්න මේ මගහැරීම සිද්ධ කරන්නට ඕන නේද? ඒ වගේ අවස්ථාවක් ඉස්මතු වෙනකොට. ඊළඟට පරිවර්ජන දුරු කිරීමෙන් ආශ්‍රව ප්‍රහාණය කිරීම. දුරු කරන්නේ මොනවද? කාම සංකල්පන, ව්‍යාපාද සංකල්පන, විහිංසා සංකල්පන, විතර්ක. මෙන්න මේ විතර්කයන් යෙදීමේදී අර දැක්මකින් යුක්තව යාට මම කියන කාරණාවට අනුවනම් ඒ ප්‍රශ්නය උනේ කියලා දකිනවනම් මේ ව්‍යාපාදේ ආවේ මේ ක්ලේශය ආවේ කියලා දකිනවනම් අන්න එයා ඒ කාමය ව්‍යාපාදය දුරු කරන්න උත්සාහ කරනවා. එතකොට බලන්න අර ජීවිත භාවිතාවත් එක්ක නේද? මෙන්න මේ ක්ලේශය ආවේ කාම ව්‍යාපාද විහිංසා කියන මේ විතර්කයන් ආවේ මොකක් නිසාද? අන්න මම කියන කාරණාවට අනුවයි මේ ප්‍රශ්නය ආවේ කියන ඒ දැක්ම ඉස්මතු වෙනකොට මොකද වෙන්නේ? අන්න ඒව දුරු කරන්න යා උත්සාහ කරනවා. ඊළඟට ඒකේ උපරිමත්තයට යොමු වෙච්ච තැනදී භාවිතාව. ඒ කියන්නේ මම භවෙහි ප්‍රශ්නය ඒ විදිහටම දකින තැනදී ඒ දැක්මම භාවිතා වීම බොජ්ජංග භාවිතය වෙනවා. ප්‍රධාන භාවිතාවෙන් ආශ්‍රව ප්‍රහාණය කරන්නේ කොහොමද? අන්න මොනවා හරි වගේ කාරණාවක් ඉස්මතු වෙනකොට ඒක භාවිත වෙනවා. කොහොම මොනවද භාවිත වෙන්නේ? බොජ්ජංග හැටියට. මෙන්න මේ විදිහට ප්‍රතිපදාවක් අර ජීවිතයේ යෙදීම එක්ක ආශ්‍රව ආශ්‍රව හැටියට දකිනවා. ක්ලේශය ක්ලේශය හැටියට දකිනවා. අකුසලය අකුසලය හැටියට දකිනවා. දැන් මේවට පුද්ගල සම්බන්ධයක් නැහැ. හොඳට තේරුම් ගන්න දැන් අපට පේන්නේ ආශ්‍රව ආශ්‍රව හැටියටද අවිද්‍යාව අවිද්‍යාව හැටියටද ක්ලේශය ක්ලේශය හැටියටද අකුසලය අකුසලය හැටියටද නැහැ. උතර බලන්න මේ ජීවිත භාවිතාව ගත්තට පස්සේ ආශ්‍රව ආශ්‍රව හැටියට ආශ්‍රව කෙලෙස් අකුසල් මෙන්න මේවට අර ඒ යම්කිසි වැටහීම් සහගත බවකින් මේක දකින්න උත්සාහ කරද්දී ක්ලේශයක් හැටියට ඉස්මතු වෙන්නේනේ. එතකොට දැන් ඔන්න අපි කියමුකෝ මෙහෙම උදාහරණයක් විදියට දැන් ඔන්න කවුරු හරි මොනවා හරි මේ වචනයක් කියන මේ දරුණු වචන භාවිතාවක් බණින කවුරු හරි. එතකොට ඒ වෙලාවට අපිට මොකක්ද ඉස්මතු වෙන්නේ? මේ කනේ මේ පුද්ගල ක්ලේශයක් හැටියට කියලාද එහෙම නැත්නම් අහවල් කෙනා මෙයාගේ ස්වභාවය මෙහෙමයි කියලාද අපිට ගෝචර කරතේ. එහෙම නේනේ. ඊළඟට වැරද්දක් කරන්න අවස්ථාවක් ආවට පස්සේ මේකෙන් අත් මිදෙන්නට ඕනනේ. එතකොට ඒක ආශ්‍රවයක් හැටියට, ක්ලේශයක් හැටියට, අකුසලයක් හැටියට එතකොට දකිනවනම් මේවට පුද්ගල සම්බන්ධයක් නෑ. බලන්න එතකොට ඒ තීව්‍ර දැක්මකින් නේද මේක දකින්න තියෙන්නේ, වැටහීම් සහගත බවකින් නේද මේ කාරණේ ඉස්මතු වෙන්නේ නේ. එතකොට අපට මොකද වෙන්නේ? අවිද්‍යාව හැටියට, ක්ලේශයේ හැටියට, අකුසලයක් හැටියට නෑ. අපිට පේන්නේ කොහොමද? මට හොඳ නෑ, මට හොඳ නෑ, මට හොඳයි, අරයා හොඳයි, අරයා නරකයි, අරක හොඳ නෑ, අරක වැරදි, මේක සාධාරණයි, මේක අසාධාරණයි, මේක හරි, මේක වැරදි. අපට පේන්නේ විදිහට. එතකොට බලන ජීවිත භාවිතාවේනේ අපට පේන්නේ නෑ ක්ලේශයේ ප්‍රශ්නේ. ඇයි ක්ලේශයේ ප්‍රශ්නේ පේන්නේ නැත්තේ? මම කියන ප්‍රශ්නේ නොදකින නිසා, මට මගේ කියන ප්‍රශ්නය නොදකින නිසා. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ සත්‍ති සූත්‍රයේදී කාමරාග පටිගය ප්‍රහාණය නෙමේ සක්කාය දිට්ඨිය ප්‍රහාණයයි මූලිකම කියලා. ඒතර බලන්න මේ ජීවිත භාවිතාවේදී මම මට මගේ කියන පදනම ඔස්සේම නේද හැම දෙයක්ම නිර්ණය කරන්නේ. එතකොට බලන්න සත්‍ය සූත්‍රයත් එක්ක සක්කාය දිට්ඨියයි ප්‍රහාණය කරන්න ඕන. සක්කාය දිට්ඨි ප්‍රහාණයට යොමු වෙච්ච කෙනාට අන්න කාමරාග පටිගේ ප්‍රශ්නය, ක්ලේශයේ ප්‍රශ්නය, අන්න සංයෝජනයේ ප්‍රශ්නය, ආශ්‍රවයේ ප්‍රශ්නය කියලා දකිනකොට මොකද වෙන්නේ? කයින් වචනයෙන් මනසින් සංවර වෙනවා. කයින් වචනයෙන් මනසින් ක්‍රියා කරන්නේ නැහැ. ඒක එයාගේ වැඩපිළිවෙලක් වෙනවා. එතකොට එයා කයින් වචනයෙන් මනසින් කර්ම කරන්නේ නැහැ. අලුත් කර්ම රැස් වෙන්නේ නැහැ. පරණ කර්ම, පරණ වෙච්ච දේවල් විඳවමින් ගෙවනවා. ගෙවෙනවා කියලා කියන්නේ ඡේ වෙනවා කියලා. ඡේ වෙනවා කියලා කියන්නේ පුද්ගලයෙකුට වෙනවා කියන එක නෙවෙයි. ඒක ලෝකයට කියන්න ඕන නිසා කියනවා. අලුතෙන් ආයක මුල් කරගෙන සකස් කර කර සකස් වීමක් යන්නේ නැහැ. මේ කරනුවනින් දකිනවා. එතකොට බලන්න අර මම කියන කාරණේ වැරද්ද දැක්කට පස්සේ, ජීවිත භාවිතාව ගත්තට පස්සේ කයින් වචනයෙන් මනසින් ක්‍රියා කරන්නේ ඇයි? වැටහීම් සහගත බවක් නේනේ. එතකොට ඒ ජීවිත භාවිතාව කියනකොට පුද්ගලයෙකුට එනවා කියන එක නෙමෙයිනේ. සක්කාය දිට්ඨිය කියන කාරණේ ප්‍රහාණය වෙනකොට ඒ සංයෝජන තුනම ප්‍රහාණය වෙනවනේ. එතකොට එයාගේ ජීවිත භාවිතාවේදී අන්න කාමරාගයේ පටිගයේ කියන එක තමයි ප්‍රකටත්තේ නේ. එතකොට මේ විදිහට නුවණින් දකිනකොට එයාට මේ ලෝකයේ කිසිදු කෙනෙක්, කිසිදු දෙයක් කිසිම විදියකින් ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. තමන් කියන යෙදීමේ ක්ලේශයේ ප්‍රශ්නය. ඒ ක්ලේශය ඉක්මවන්න අවශ්‍ය වන විදියේ සංවරය, ඉවසීම, භාවිතය, මගහැරීම, ප්‍රහාණය, ඔය කාරණා ටික කරනවා. අනුබන්නේතට වැටහීම් සහගත බවකින් ජීවිත භාවිතාව යෙදෙනකොට මොකද වෙන්නේ? අන්නේ ආශ්‍රව ප්‍රහාණය කරන වැඩපිළිවෙලක තමයි නිරත වෙන්නේ. බලන්න එතකොට ඒ වැටහීම් සහගත බවකටනේ ඒ ඒ කෙලෙස් ප්‍රහාණය කරගන්න අන්න කල්යාණ මිත්‍රයාගේ ඇසුර, ඊට පස්සේ ධර්ම ශ්‍රවණය කිරීම, ඊට පස්සේ සමති දර්ශනා වැඩීම, අන්න ඒ උපස්ථා උපස් ඒ ඒ නැගී සිටීමට අවශ්‍ය කරන උපකාරය තමයි මෙතෙන්දී අවශ්‍ය කරන්නේ නේ. ඒකට අදාළ විදියට ඒ කරුණු ටික කරනවා. අන්න ඒ කරුණු ටික කිරීම සඳහා කටයුතු කරනවා. හැබැයි ඒ කරුණු ටික ඒ විදිහට කරන තැනදී එයාට තමන්ගේ ප්‍රශ්නයක්, තමන්ගේ ක්ලේශයක්, තමන්ගේ ආශ්‍රවයක්, තමන්ගේ අවිද්‍යාවක් තමන්ගේ අඥානකමක් තමන්ගේ අකුසලයක් කියන ප්‍රශ්නේ ඇරෙන්න වෙන කිසිදු ප්‍රශ්නයක් දැනෙන්නේ නැහැ. දුකෙන් නිදහස් වෙන වැඩපිළිවෙලකට එද්දී දුක පවතින්නේ තමන් කියන කාරණාවේ වැරද්ද බව දකිනවා නම් එතනින් හැරෙන්න මේ ලෝකෙ වෙන ප්‍රශ්නයක් එදෙන්නේ නැහැ. අනේතොට වැරද්ද දැකලා නේනේ මෙන්න මේ කාරණාව ලෝකයේ ගොරෝසු මට්ටමින් තේරුම් ගන්න පුළුවන්. අංගුත්තර නිකාය 4 වප්ප කියලා සූත්‍රයක් තියෙනවා. ඒ වගේ මේක න්‍යායාත්මකව තේරුම් ගන්න පුළුවන් සංයුත්ත නිකාය 4 කම්ම සූත්‍රයේ තියෙනවා. මෙන්න මේ සූත්‍ර දෙක තුලම ලස්සන කරුණු ටිකක් මේ සිදුවන විදිහ පිළිබඳව පෙන්වනවා. එතකොට මෙන්න මේ කියන මේ සම්පූර්ණම ජීවිත භාවිතාවේදී වැටහීම් සහගත බවකින් ජීවිත භාවිතාවය දෙනකොට කොහොමද ඒ ආශ්‍රවයන් හැටියට ප්‍රකට වෙන්නේ? ඒ ආශ්‍රවයන් ඉක්මවන වැඩපිළිවෙල මොකක්ද කියලා නෙමෙයි ඉස්මතු කරේනේ. එතකොට මේ සබ්බාසයෝ සූත්‍රය ප්‍රයෝගී කරගෙන අන්න ඒ වැඩපිළිවෙල ඉස්මතු කරන්නට යෙදුණා. එතකොට ඒ සිදුවීමේ න්‍යායාත්මක වැඩපිළිවෙල ගැන වප්ප සූත්‍රයේ කම්ම සූත්‍රයේ කාරණා ඉස්මතු කරලා තියෙනවා. ඊළඟට තියෙන සූත්‍ර දෙක විග්‍රහ කරන කාරණේ මං හිතන්නේ මේ සුනන්ද මහත්තයා කාලය කොහොමද දන්නේ?
සෝයි මොකක්ද ලබන සතිය සාකච්ඡා කරමු අපි දීර්ඝව කතා කරගෙන ගියා. එතන පොඩි අවස්ථාවක් දෙමු මේ කතාවේ උනහරි විසඳ ගන්න තියෙනවනම් අවස්ථාවක් ඉදිරි කරන්න තියෙනවා.
හොඳයි අපි ඒකට අවස්ථාවක් දීලා එහෙමනම් අවසන් කරමු නේද?
විමසීමක් කරන්න තියෙනවා නම් අදහසක් ප්‍රකාශ කරන්න තියෙනවා නම් අවස්ථාව ගන්න. එවලා අපි නැත්නම් වෙන නැති නිසා අදට අපි අවසාන කරමු. මේ අදත් අපි සුපුරුදු පරිදි මේ ස්වාමීන් වහන්සේගෙන් තම වැදගත් විදිහට මේ කරුණු අනාවරණය කරගත්තා. සිප්පාන් කරගත්තා. ඉතින් අපි සාර කුසලයක් අත්පත් කරගත්තා. ඒ සියලු කුසල අපි ස්වාමීන් වහන්සේට අනුමෝදන් කරමු. ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී චිර ජීවනයේ ඒ වගේම මේ ධර්ම මාර්ගයේ ගමන් කරමින් නිතම් ඉක්මනින් සුඛ ප්‍රතිපදාවෙන් ධර්ම අවබෝධයෙන් පත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. ඔයගේ සංඝාසකේ දෙමව්පියන්ට ගුරුවරුන්ටත් මේ පින්න මුදල් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි සංඝාසකේ උමිරා සාකච්ඡා අවසන් කරන ඉරුවන් සරණයි.
ඉරුවන් සරණයි සියලු දෙනාටම. මම හිතන්නේ මේ ලිපියත් එක්ක දිගටම කතා කරගෙන ගියා. මේ මම හිතන්නේ අර සයින්නාන්සේ කියපු කාරණේ මොකක්ද කියලා විමසීමත් එක්කනේ අපි යන්න කී. ඉතින් මේ ඔයත්තන්ට සමහරලාට මොන හරි ගැටලුවක් තිබුණත් දැන්නේ නැහැ. නමුත් මේ අර මේව කතා කරගෙන යනකොට ඇත්තටම හරීම අර මේ කියන්නේ මොකක්ද කියලා විමසීමක් එක්කනේ යන්නේ. ඒතකොට ඒකත් එක්ක හරීම මේ අර දහම් ප්‍රීතියක් ඊට පස්සේ අර උපකාරශීලී බවක් ඉස්මතු වෙනවානේ. ඒකත් එක්ක ඇත්තටම මේ අර ආත්පස හකුලවලා ආරණ්‍ය තහවුරු කරමින් කරුණු කාරණා ගොනු කිරීමක් හැටියට මේ තියෙන නිසා ඇත්තටම මේ අර මේක කියවගෙන යනකොට අපිටත් ඒක ලොකු උපකාරයක්. ඉතින් මං හිතන්නේ ඔබත් යම්කිසි දහම් කාරණයක් විමසමින් මේ අවස්ථාවට සම්බන්ධ වුණේ. මං හිතන්නේ අර දහම් රසය කියන කාරණය ධර්මයේ විමසන්න විශේෂයෙන්ම කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් ස්මතු කරන දහමක් එක්ක කටයුතු කරද්දී ඒ අනුවම යෙදෙන ගතියක් ඉස්මතු වෙනකොට ඒක ලොකු උපකාරයක්. මම හිතනවා අද දවසේ මේ ලිපියේ ගුරු සාහිත්‍ය වහන්සේ ඉස්මතු කරන කාරණේ මොකක්ද කියලා විමසන්න යම්කිසි උත්සාහයක් ගත්තේ ඒක අපිටත් ලොකු උපකාරයක්. ඉතින් මේ අවස්ථාවේදී විශේෂයෙන්ම අපි පුණ්‍යානුමෝදනා කරනවා, සිහිපත් කරනවා අප කල්යාණ මිත්‍රයන් වහන්සේ මේ උත්තර ධර්මය අපිට කියලා දීලා අපේ ජීවිතවලට සැනසීම උදා කර දෙමින් සතුටින් මේ ගත කරන ජීවිතය ගත කරන්නට අවශ්‍ය කරන මඟ පෙන්වීම සිද්ධ කරන නම් කියන්නට අවශ්‍යයි අලව්‍ය අනුමදසි ස්වාමීන් වහන්සේ සිහිපත් කරලා අපි අද දවස තුල මේ සිද්ධ කරගත්ත සෑම සත්‍යයක්ම වහන්සේට පුණ්‍ය අනුමෝදනා කරමු. ඒ වගේම අප සහෝදර අපේ තනමාලිල ඥානමල ස්වාමීන් වහන්සේත් මේ අවස්ථාවේ, ඒ වගේම අපේ රවි කොග්ගලගේ මැතිතුමා, ඒ වගේම සුනන්ද මහත්මයා ඇතුළු කොට ඇති අද දවසේ මේ අවස්ථාවට සම්බන්ධ වන හැම දෙනාටම මේ දහම ප්‍රගුණ කිරීම තුළින් ප්‍රතිපදාත්මකවම එතෙරවීමේ මඟ ඉස්මතු කරගන්නට, වඩ වඩා සත්පුරුෂ ඇසුර, කල්යාණ මිත්‍ර ඇසුර ලබන්නට, අප්‍රමාදී භාවය ඇති කරගන්නට අද දවස තුළත් අපි මේ සිද්ධ කරන්න යෙදෙනු දහම් විවරණය උපකාර වේවා කියලා හැම දිනාටම ආශිර්වාද කරමි. අද මේ සාකච්ඡාව මෙතනින් සමාර කරනවා. හැම දිනාටම තෙරුවන් සරණ.
සම්බුද්ධකම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණ දිනාටම සම්මානසික තෙරුවන් සරණයි. හැම දිනාටම තෙරුවන් සරණයි.
තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.